වැඩ කරන හැටි බලන එක තමයි මේකේ ප්‍රධානම. බුදුදහම රඳාපවතින්නේ හිතනේ. නේද? හිත මොනවද කරන්න කියලා සිහියෙන් නුවණින් බලන්න. ඒ හිත දිහා අපිට එකපාරට බලා ඉන්න පුළුවන්ද? බැ. බලන්න ඕන වුණාට බලන්න බැ. ඇයි එකක් හිත හරි වේගවත්. අපිට හැමකම් බලා ඉන්න බැ ඒ තරම් වේගවත්. දෙවෙනි එක තමයි අපි බලන්න පුරුදු කරලා. පුරුද්දක් නැති දෙයක් එකතරේ කරන්න අමාරුයි. මේ ටිකෙන් ටික ඔක මේ කරන්න උත්සාහ කරලා බලනකොට පේනවා මේ වැඩේ ටිකක් අමාරුයි තමයි. අමාරු නැට පුළුවන් තරම් උත්සාහ කරන්න. මොකද ඔතෙන්ට තමයි මේ ඉන්න හදන්නේ. හිත කරන්නේ මොකද්ද කියලා හදට සිහියෙන් නොවනේ දකින්න. ඒතර එහෙම බැරි මේ සමාධියේ අඩුව. සමාධියක් අපි පුරුදු කරලා නැති හින්දා අපිට ටිකක් අමාරුයි සීහ තියාගන්න. හරි. එහෙනම් ඒ සමාධිගත පි වඩන එක උදව් කරගන්නවා ඊළඟට සීහනම පවත් ගන්න. සීහිය කියන එක නම් ටිකක් තේරෙනවනේ අවධානය තියාගෙන ඉන්නවනේ. නුවණ කියන එක තමයි ධර්මයෙන් ගන්න තියෙන්නේ. මොකද්ද මේ වෙන්නේ? මේ හිත හැදෙන්නේ කොහොමද? මේ හිතක් හැදුණා කියන්නේ මොනවා හරි දැනගත්තානේ. නේද? මොනවා හරි දැනගන්න මොනවද උදව් වෙන්නේ අපිට? හිතක් හැදෙන්නේ මොනවද උදව් වෙන්නේ? අවශ්‍ය මනෝ දැනුම කියන්නේ අපි මේ දැනගෙන තියෙන ඒවාද?
ඔව්.
දැන් කේ වට යන්නේ මනෝ උදව් කරගෙන.
ඉතින්
වසයිනේ නෑ. දැන් මම කියන්නේ හිතෙන් හිතන එකම විතරක් නෙමෙයි දැන් මොන හරි දැන් මෙහෙම දකිනවා අන්න පොත. දැන් ඔබ හිතක් ඇති වුණා. නෑ. ඔන්න මදුරු එක්ක. ඒකත් හිත. නෑ හිත කින්නේ නෑ ඒකත් ගේන. ඒක දැනගන්නවා කියන්නේ හිතද? නේද? එතකොට මොනවද උදව් වෙලා තියෙන්නේ එක්කද? ඇහැ කන නාසය දිව ශරීරේ මනස. ඔය හැය තමයි හිත හදන්න මොනවා හරි දැනුවත් වෙන්න උදව් වෙන්නේ ඔය හැයනේ. ඔය හැයෙන් තොරව දැනගන්න බෑ මොකෝ. පුළුවන් දෙහිලා බලන්න. හැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයෙන් තොරව අපිට මොකක් හරි දැනගන්න පුළුවන්. හිතක් හැදෙන්න පුළුවන්. හැදෙන්න බෑ නේද? ඒක තේරුම් ගන්න. ආයතනයක් එක්කමයි හිතක් හැදෙන්නේ. ඇහැරෙන්න පුළුවන් කන වෙන්න පුළුවන් ඕකක් උදව් කරගෙනමයි දැනුවත් වීමකට එන්නේ නේද? මොනවා හරි මේ මොහොතේ දැනගන්නේ ආයතනයක් උදව් කරගෙනම නේද? කොහෙන් දැකලා දැන් මොන මොකක් හරි සද්දයක් ඇහෙන කන උදව් කරගෙන නේද? කෝච්චියක් යනවා නම් මොකක් හරි සබ්දය ඇහෙන හින්දා නේද දැනගන්නේ? එතකොට කන සෝත ආයතන කියන එක උදව් වෙනවා නේද? මේක පැහැදිලිද? දැන් ආයතනයක් අවශ්‍යමයි හිතක් හැදෙන්න. හිත ගැන හොයන්න නම් ඔය වගේ හිතට අදාළ දේවල් එකින් එක මේ හොයා ගන්න ඕනේ. ප්‍රායතන කියන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මනසට පුළුවන් මතක් කරගන්න. ඒවට අරමුණු වෙන්නේ මොනවද? ඇහැට අරමුණු වෙන්නේ රූප. අපි වර්ණ හරි හැඩය හරි කියන්නේ. වර්ණ සටහන් ඇහැට අරමුණු වෙනවා. කනට අරමුණු වෙන්නේ මොනවද? ශබ්ද. ශබ්ද ගැනනේ අපි. ශබ්ද ගැන දැනගත්තා නම් කන නිසා දැනගන්න. ඊළඟට නාසයට අරමුණු වෙන්නේ ගන්ධ සුවඳ. එක ගන්ධ ආරම්මන කියනවා ගන්ධ සුවඳ ආරම්මන වෙන දේවල්. දිවට ආරමුණු වෙන්නේ රස. නැව කන ගමන් හිතන්න පුළුවන් රසක් දැනෙන. මේ රස තියෙන්නේ කොහෙද? මේ බිස්කට් එකක් මේකේ පිඟානේ තියද්දි රස දැනෙනවද? දිවේ ගැටෙන කොටද රස
දැනෙන්නේ?
මතක් කරගන්න මේ රස වෙන්නේ නැති කියලා. එහෙම විඳිනවා. ඒක ඒ නට කන කන
ඒක මනායතේ එක.
ඒක ඇත්ත නොවෙන්න පුළුවන්. ඔක වේ රස ඇති කියලා හිතුවට දිවේ ගැටෙනකොට තමයි මොන රසද කියලා ඇත්ත දැනගන්න. හේ නැත්තම් අපි මෙහෙම අනුමාන කරනවා විතර. අනුමාන කරනවා මේ රස වෙන්නේ ඇති. ඒ අනුමානය වරදින්න පුළුවන්. හන්ට ලස්සනට කෑමක් පේනවා. ලුණු වැඩි. හරි රස ඇති කියලා දිවේ ගානකොට තමයි එන්න රුමරුරා. දැන් අනුමානේ එහෙමම නේද? දැන් පිඟානේ තියෙද්දි රස දැනගන්න විදිහක් තියනවද? නැහැ. එනකට අපේ හිත කියනවා නෑ නෑ මං ඕකේ රස දන්නේ. ඒ කියලා තියෙන්නේ පරණ පුරුද්ද. නේද? ඒක මුලාව. නේද? මුලාවකින් රැවටීමක්. ඇයි ඒ මුලාවට අහු වුණේ? අපි එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. සසරේ පුරුදු කරලා තියෙන මෙච්චර කල් ආවේ මේ විදිහට. ඔය විදිහට ගියොත් එතෙන් සසරේ යන්නත් පුළුවන්. මුලාවෙන් ඒ මුලාවෙම හිටියත් සසරේ යනවා. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා නෝයි මුලාවෙන් නිදෙන්න. ඇත්ත ඇති හැටි දැකින්. මුලාවෙන් නිදෙන්න ඇත්ත ඇති හැටි දකින්න එක කියනවා යථාභූත ඥානය කියලා. ඇත්ත ඇති ඇති කියන එකට කියනවා යථාභූත. හරි. පාලියෙන් යථාභූත කියන්නේ ඇත්ත ඇති. ඒක යථාභූත ඥානය ඇති කර ගන්න. ඒකට තමයි අපි ධර්මය විමසන්නේ. එතකොට ඔන්න දැන් රස තියෙන්නේ මේ බිස්කට් වලවත් තේ වලවත් නෙවෙයි කියලා අවබෝධයක් එනවා. එතනම එළිය තියෙනකොටත් අපිට රස දැනෙනවා. මෙහෙම නැත්තම් ඔක බඩට ගියාම දැන් තියනවාද ඒ රස? ඒකට රසයි කියලා නම් දැනෙන්නේ නැහැ ඒවා බඩේ තියෙන. මෙහෙම දැනෙන්නෙත් නැහැ නේද? එහෙනම් රස දැනিলা තියෙන්නේ කොයි වෙලාවෙද? දිව ආධාරෙන් දිවේ ගැටෙනකොට. දිවේ ගැටෙන ස්පර්ශය නිසා දැනුණ වේදනාවක් පින්දරය. දිවේ ඇති වුණ ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක් තමයි රස කියන්නේ. වේදනාව ගැටුණ දෙයට අයිතිද? يعني බිස්කට් එකටද අයිති වේදනාව? නැහැ. දිවටද අයිති වේදනාව? දිව දන්නවද මේ වේදනාව දැනගන්නේ? දිව දන්නේ නැහැ. හිතයි. හිත තමයි වේදනාව දැනන්නේ. නේද? පස්ස පච්චයා වේදනාව. දිවේ ස්පර්ශය උදව් වෙලා ස්පර්ශය නිසා වේදනා වේදනා කියන එක ස්පර්ශයෙන් තමයි හටගත්තේ. එමුණට වේදනාව කියන්නේ ස්පර්ශ වුණ දේවල්ද? නෑ. බිස්කට් එකක් නෙමෙයි, දිවක් නෙමෙයි, විඥානෙත් නෙමෙයි. අපි තුනට වෙන ස්පර්ශයෙන් පස්සේ බිස්කට් එක නම් ගැටුනේ, බිස්කට් එකද වේදනාව? නෑ. දිවද වේදනාව? නෑ. විඥානයේද වේදනාව? නෑ. විඥානය කියන්නේ දැනගන්න ගතිය මිසක් වේදනාව නෙවෙයි. දැනුවත් වෙන ගතියට තමයි විඥානය කියන්නේ. හරි. වේදනාව කියන්නේ මේ හේතුන් නිසාම හටගන්න වෙනත් දෙයක්. ඒ හේතු එකක්වත් නෙවෙයි. හේතු අපි ජාති තුනක් කියවනේ, දිවයි, ගැටෙන දේ අපි බිස්කට් කියලා කියව බිස්කටුයි, විඥානයි. වෛතුනේ එකතු වෙන්නේ පස්සේ කියන්නේ. දිවේ ඇති වෙන ස්පර්ශය ජීවහා සම්පස්සේ. ඒ නිසා හටගන්න වේදනාව කියන්නේ ඒ ජාති තුනෙන් එකක්වත් නෙවෙයි. ඒ ජාති තුනෙන් එකක් වුණා නම් ආය හටගන්න දෙයක් නැහැ. නේද? තේරුණානේ මේ කියන්නේ. ඒතර වේදනාව කියන්නේ බිස්කට් එකක් නෙවෙයි, දිවක් නෙවෙයි, විඥානෙත් නෙවෙයි. හැබැයි ඒ තුනෙන් තරව හටගන්නත් බෑ වේදනාව. ඒ තුනෙන් උදව්වෙන් හටගන්න ඒ තුනට අයිති නැති වෙනත් ස්වභාවයක්. අයිති නැති කියන්නේ දැන් එහෙනම් දැන් මම මේ ට්‍රේ එකට තට්ටු කරනවා. එතකොට මොකද වෙන්නේ? සද්දයක් එනවා. හරි. සද්දයක් ඇහුණානේ නේද? සද්ද ඇහෙන්න හේතුුනේ මේ ඇඟිල්ලයි ට්‍රේ එකේ ගැටෙන ගතිය. නේද? එතකොට අපි ශබ්දය කියන එක ට්‍රේ එක කිව්වොත් හරියද? නේද? හේතුවක් නෙමෙයි ඒක. හටගත්තු දෙය ඵලය. ශබ්දය කියන්නේ මගේ ඇඟිල්ල කිව්වොත් හරියද? නෑ. හැබැයි ওই දෙකෙන් තොරව ඒ සද්ද හටගන්නවා. තේරෙනවද මේ කියන්නේ? අන්න ඔබ තේරුම් ගන්නවා. හේතුඵල සම්බන්ධය. ඵලයක් දැකලා ඵලය හේතුක කරන්න ගියත් වරද්ද ගන්න. හැබැයි අපි මෙච්චර කල් කරලා තියෙන්නේ මොකක්ද? දැන් අරවයි ඵලයක් නේ වේදනාව කියන්නේ. වේදනාව අපි අයිති කරන්න හදනවා බිස්කට් වලට. ආ මේ රස තියෙන්නේ බිස්කට්. නේ? මේ රස තියෙන්නේ කේක් වල. මේ රස තියෙන්නේ එක එක කෑම වලට අයිති කරන්න හදනවා. දැන් ඒ අයිති කිරීම මුලාවක් නේද? ඔව්. බිස්කට් එක දන්නවද මම මේ රසයි කියලා? කේක් එක දන්නවද මම මේ රසයි කියලා? නෑ. ඒක හරියට මේ සද්දේ අපි ට්‍රේ එකට අයිති කළා වගේ. නැත්තම් ඇඟිල්ලට අයිති කරනවා. ඒක තේරුම් ගන්න ඕන. ඇත්ත ඇති හැටි නොදන්න හින්දාම, ඒ කියන්නේ යථාභූත ඥානෙ නැති හින්දාම අපි අර පුරුද්දට. සංසාරේ අපු පුරුද්දට කියන දේ තමයි ඔය රසායිති මේ බාහිර දේ කියලා. එතකොට එතන අපි දකින්න යන උදාහරණ පෙන්නනවා. ඒ රස වේදනාවක් වින්දනා, කියන්නේ ඒක හොඳයි කියලා හිතුණා නම් ඒ වේදනාව ආවේ ස්පර්ශය නිසා. රස නැහැ කියලා හිතුණත් ඒකත් එන්නේ ස්පර්ශය නිසා. මේ දෙක අතර නිකන් අන්ත දෙකටම දාන්න නැති ගතියක් කිව්වත් ඒකත් ඇවිල්ලා තියෙන්නේ ස්පර්ශය. මේ නහම දැන් මේ යුදවෙදා බලන්න ඕන. නුවණින් මෙනෙහි කරන්න ඕන. ආයතනයක් ගත්තාම ඒ ආයතනේ නිසා යම්කිසි වේදනාවක් ආවද, වේදනාව කියනකොට මතක තියාගන්න වේදනා ජාති කීයක් හට ගන්න පුළුවන්ද? 3යි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. හරි. සුඛ වේදනා වලට අපි කැමති. ඇලෙනවා, හොඳයි කියලා කියනවා. දුක්ඛ වේදනා වලට මම කකුල රිදෙනවා දැනෙනවා. දුක්ඛ වේදනාවක් නේද? කැමතිද? අකමැති, අපි ගැටෙනවා නේද? දුක්ඛ වේදනාව එනකොට කැමති නෑ, ගැටෙනවා. ඒ කියන්නේ පටිගය කියන්නේ ගැටෙන ගැටි. හරි. සුඛ නම් ඒක නිකන් හැලෙනවා. මේ රස විඳින්න කැමති. අපේ කැමැති සුඛ වේදනාවේ මුල් වෙලා තියෙන්නේ අපේ ලෝභ ගතිය. තව තවත් ආසක කරන ගතිය, ලෝභ ගතිය. අකමැති එකට දුක් වේදනාවට අකමැති ද්වේෂ. ඊයන් ඈත් වෙන. ද්වේෂ මුල් වෙලා තමයි දුක් වේදනාව. ඔය දෙකේ නිකන් මදහත් ගතියක් දැනුණොත් එහෙම ලෝභෙත් නැහැ, ද්වේෂෙත් නැහැ. හැබැයි අපි එතන ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඇත්ත ඇති හැටි නොදන්න හින්දා මුලාව, මෝහය කියන දේද? මම සිහිය නුවණ යෙදුම් නැත්නම් එහෙම මුලාව එනවා. හරි. ඇත්ත ඇති හැටි දැක්ක නැත්නම් මුලාවෙන් නේද? හරිද? සුඛ වේදනාවක් තිබුණත් මොකක්ද ඒ දෙන්නේ? ලෝභය. දුක් වේදනාවක් කියදුණා ද්වේෂය, තරහ ගැති, අකමැති ගැති. අදුක්කම සුඛ. නැදහත් වේදනාවක් වගේ ආවොත් මෝහය. දැන් ඔය තුනෙන් වෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල් නේද? ලෝභ, ද්වේෂ, මෝහ මුළු. ඈ? ඉතල මේ ඉන්නේ තුල අපතේ. ඒ දවස් කින්නත් දැන් මොකක්ද එන්නේ? අකුසලයි. ඈ?
තුනේ
ඉක කොමාරි. තුනේ ඉක කොමාරි නෝ අකුසලයි. අකුසලයි කයි දිමරුණොත් එහෙම? සුගතියද දුගතියද? දුගතියනේ. දැන් මොකද තත්ත්වේ? ඊළඟ ජීවිතේ නිකන් දකින්නවද මේ ජීවිතේ මොනව හරි කරගන්නවද? දුගතිය ගිහින් ඕක කරන්න බෑ නේද? තමයි පමා වෙන්න එපා කියලා. මේක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. මේ දුර්ලභ, මහා දුර්ලභව ලැබෙන අවස්ථාව. ක්ෂණයක්. ක්ෂණයක් කියන්නේ මේක දිගට පවතින එකක් නෙමෙයි. දැන් දැන්ම මොනවා හරි කරගත්තොත් තමයි. කොයි වෙලාවෙ මේ ක්ෂණේ ඉවර වෙයිද? කොහොමද ඉවර වෙන්නේ? ලැබුණ අවස්ථාව ඉවරන්නේ කොහොමද? මැරෙන අපිටනේ. ඒක කොයි වෙලාවෙයිද කියලා කියන්න පුළුවන්ද? බෑ. මම පේනවාද ඇයි බුදුහාමුදුරුව අප්‍රමාද වෙන්න කිව්වේ කියලා. මේ වෙලාවේ නොකර කල් දැම්මොත් එහෙම කොයි වෙලාවෙ යන්න වෙයිද දන්නේ? ගියොත් යන්නේ කොහෙද? මේ දුගති. වේදනාවක් එක්කම හිතක් හැදෙන්නේ. වේදනාව සැප වුණත් අකුසල් දුක් කුණක් අකුසල් මදහත් තුනක් අකුසල් කොහෙන්ද වෙන්නේ තේරෙන්න පුළුවන් ධර්මයේ ටිකක් හරි දැක්කෝ වෙන ගැළවීම ඒ ලෝභය අඳුරගත්තොත් අලෝභවත්තට හරවන්න පුළුවන්. දේශය අඳුරගත්තොත් අද්වේෂ කරගන්න හැකියාවක් තියෙනවා නේද? තරහයන බව අඳුරගන්න කෙනාට තරහ අඩු කරගැනීම හැකියාව තියෙනවා. ලෝභය අඳුරගන්න කෙනාට ලෝභය අඩු කරගන්න හැකියාව තියෙනවා. දකින් නැති කෙනාට පුළුවන් වෙයි. නැහැ. එයා අනිවාර්යෙන්ම කැමති වුණත් නැති වුණත් යන්නේ කොහෙද? පෙරේ ඒකයි මේකේ භයානක පත්ති පේන්නේ නැති භයානකම තැන්ගිලා තියෙනවා. මොකද අපි කුසල් කෙරෙන්නේ බොහෝම අඩුයි. කියන්නේ අලෝභ දෝස මොහය දෙන්නේ බොහොම කලාතුරකින් සිතල. දැන් ඒ වාගේ දෙන්න පුළුවන් සාමාන්‍ය පිනක් කරනකොට නේද? දස අකුසල් කරද්දි කොහොමද තේරෙන්නේ?
දැන්
පිනක් කරනවා කියන එක පිනක් කරනකොට සමහර වෙලාවට ලෝභෙනි මුල්ලේ. ඒකත් අකුසලයක් කරගන්න. දැන් වුණින් කළොත් නම් මොනවා අලෝභ පැත්තෙන් කරන්න පුළුවන්. හරි. නැත්නම් වුණේ යෙදුනත් තරහ නොගෙන ඉන්න පුළුවන්. අදෝස පැත්ත ටිකක් දියුණු කරගන්න පුළුවන්. හැබැයි ඒකට සිහියයි නුවණයි ඕන වෙනවා. හරි අපි පුරුදු වෙලා තියෙන්නේ සසරේ පුරුදු වලට. පළවෙනි දේ තමයි සිහියෙන් ඉන්න පුරුදු කරන එක.
සිත
පිළිගන්න. සිත කරන්නේ මොනවද කියලා බලා ඉන්න. බලා හිටියේ නැත්නම් එහෙම හිත හිතට ඕන දේවල්මයි කරන්නේ. ඕන දේවල් කියන්නේ අකුසල් කරනවා. කුසල් කරනවා නම් බොහොම නිකන් උත්සාහයක් කරන් කළොත් තමයි කුසල් කරන්නේ. සහයන් නොකර කරන ඒවා කොම අකුසල් හොඳට නුවණින් බැලුවොත් ඇල්ලෙනවා ගැටෙනවා ඒක තමයි කරන්නේ නේද? ඉතින් ඕක අඩු කරගන්න පුළුවන් සිහියෙන් ටිකක් ඕක දිහා බලා හිටියොත් මේ හිත මොකද කරන්නේ? ඒක කරන්න පුළුවන් මනුෂ්‍යයන්ට. කතාවේ මේ දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා සත්තුන්ට ඕක කරන්න පුළුවන්. දැන් ඉරිසන් සත්තුන්ට ඕක කරන්න බෑ නේද? මනුෂ්‍යයන්ට විතරයි ඕක කරන්න පුළුවන්. ඒකයි මේක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. මනුෂ්‍යයන්ට ඕක කරන්න පුළුවන් කියලා කී දෙනෙක් ඕක කරනවද? කරන්න නම් පළවෙනි දේ ධර්මය අහන්නම ඕන. ඒත් බුදුදහමක් අහපු අයට විතරයි ඒක කරන්න පුළුවන්. බුදුදහම අහපු කලියටත් කීයෙන් කී දෙනාද ඒක කරන්නේ? බුදුදහම අහලත් බෑ ඒක නෝනේ දකින්නත්. එහෙම අය විතරයි ඒක. ඒ නෝනේ දකින්න කෙනාට තමයි ශ්‍රද්ධාව එහෙම ඇති
වෙන්නේ.
කවුරුසේ ඒ කීදේව ඒක මං කියන්නේ මේකටම ඉන්න කියලා වෙන එකකට කියලා. ඔච්චර තමයි. ඉතින් මේ ධර්ම මාර්ගයේ පැත්තේ වැඩකට ඉන්න කිව්වොත් අවක තමයි අපිට. ඒකට තේරෙන්නේ කීයෙන් කී දෙනාද? ඒක යෙදෙන්න උත්සාහ කරන්න කියලා. ඊළඟට ඒ උත්සාහ කරන අය කිනුත් කී දෙනෙක් දැන් මේවා දකින්න විදිහට බලනවා. ධර්මයේ දකින්න. මොනින් දකින්න? උත්සාහ කරනවා නේද? එතකොට පේනවා ඔන්න දැන් ධර්මෙන් ප්‍රතිඵල ගන්න කොච්චර ටික දෙනාටද ගන්න පුළුවන් කියලා. ඔය හින්දා තමයි අර බුදුහාමුදුරුවෝ වරණීය පොත්තට පස් ටිකක් කරන් දෙන්නේ. මෙතන තියෙන පස් කට ගවන දෙද වැඩි මහා පොළොවේ තියෙන පස් කට. ඒක පැත්තකින් බලනවා මේ සුගතියෙන් සුගතියකට යන්නේ මෙන්න මේ වගේ සුළු ප්‍රමාණයක්. දැන් හිතා ගන්න පුළුවන් නේද ඒක ඇත්ත වෙන්න ඕන කියලා. සුගතියට ගියොත් තමයි පුදුමේ මේ යන විදියට. හරි. මේ උපමාව වරදින්න බෑ. මේ මොනවද දකින්නකොට ශ්‍රද්ධාව එනවා. මේ බුදුහාමුදුර ඇත්ත මේ කියලා කියනවා. අපිව බය කරන්න කියන කතා නෙමෙයි මේ ඇත්ත ඇති හැටිමයි. එතකොට මේ මාර්ගයට වැටෙන්නේ තොන්නාගේ සුළු පිරිසක් ධර්ම මාර්ගයට වැටෙනවා. ඒකයි ඕක මේ මේ බොහොම සිහියෙන් නොනින් විමසන්න ඕන දෙයක් කියන්නේ මේ ධර්මය. එතකොට අපි දැන් කොහොමද මේ මේ හිත හැදෙන හැටි ගැන ඔක බලන්න කියලා තමයි ධර්ම කියන්නේ. හරි. හිත හැදෙන්නේ ආයතන එක්කනේ. මොනවාද ආයතන කිව්වේ? ඇස කන නාසය දිව ශරීරය මනස හැටි නේද? එතකොට ඒවට අරමුණු වෙන දැන් ඒවට අපි කියනවා අභ්‍යන්තර ආයතන. ඒවට අරමුණු වෙන බාහිර අරමුණු හයක් තියෙනවා. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, මනසට නම් ධම්ම කියලා කියනවා. හරි. මේ ධම්ම කියන එක අපි වෙනම කතා කරමු. අනිත් එක පැහැදිලි නේද? ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, ගහන ආරම්භ. දිවට නම් රස ආරම්භන රස. කයට නම් ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ කියන පොට්ටබ්බ ආරම්භන මේ ගැටෙන ගතිය. හරි. එතකොට සාමාන්‍යයෙන් දැන් ඕවා කියනකොට හිතෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ කොහේ තියෙනවා කියලාද? එළියේද ඇතුළේද? ශරීරය තුලද පිටද? පිට. ඇහැ කන නාසය ටික ගහන්නේ නරමුණු නෙමෙයි. ශරීරය. නේද? ශරීරයටයි කියලා. ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික ශරීරයනේ තියෙන්නේ. ඒකයි ඒකට අභ්‍යන්තර කියන්නේ. එතකොට ඇහැට පේන රූප තියෙන්නේ කොහෙද?
බාහිර.
කනට ඇහෙන ශබ්ද තියෙන්නේ කොහෙද?
බාහිර.
නේද? නාසයට දැනෙන ගඳ සුවඳ බාහිර. එළියේ තියෙන්නේ නේද? දිවට දැනෙන රස එළියේ. ශරීරය තුල නෙමෙයි. කයට ගැටෙන පොට්ටබ්බ ස්පර්ශ එළියේ. මනසට අරමුණු වෙන ඒවත් කොහේ තියෙනවා කියලාද හිතෙන්නේ? එළියේ. නේද? හා මොකක් හරි කඩයක් මතක් කළොත් ඕක තියෙන්නේ බාහිරයි. බාහිරයි ඕකේ නේද? එළියේ. නේද? shopping center එකක් මතක් කරපු එළියේ තියනවා කියලා නේද හිතෙන්නේ. එතකොට අන්න ඒ හින්දා ඒවට කියනවා බාහිර ආයතන කියලා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියනවා අභ්‍යන්තර ආයතන. දැන් ඔය අභ්‍යන්තරයි බාහිරයි කියන එක මේ මහා ගැඹුරින් හිතලද දැනගත්තේ සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට වැටහෙනවා නේද? ඕක තමයි මේ ලෝකයා දකින මට්ටම. මේ ඇහැ කන නාසය දිව ශරීරය ටික ඇතුලේ තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා බාහිරේ එළියේ තියෙනවා. කොහොම නේද සාමාන්‍ය කෙනෙක් හිතන්නේ? දැන් ඔබ හිතන්න මහ ලොකු ධර්මයක් දැනගන්න ඕනේ. ඔබ පෙර නොයසු විරු ධර්මතාවයක්ද? නෑ නේද? ඕන කෙනෙක්ගෙන් අහුවොත් ඔය ටික කියනවා. එතකොට ඒක ලෝකෝත්තර දැක්මක්ද ලෝකෙට අයිති දැක්මක්ද? ලෝකෙට අයිති දැක්මක්. අපි ඉන්නේ ඔය දැක්මේ. සාමාන්‍ය සත්‍යය ඉන්නේ ඔය දැක් වචන ටික දන්න නැති වුණාට ඒ අදහසෙ ඉන්නව නේද? මට මතක තියාගන්න ඔය තාම සසරේ සත්‍ය දන්න ටිකයි. ඒ කනදාස යබ්බියතරයි රූප ශබ්ද ගන්ධකත් රුව බාහිර. අතන ධර්මයක් කියන දේ තාම යෙදුන්නේ නැහැ. ඈ බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ආයතනීය කියනකොට ඇහැ රූපේ වෙන් කරන්න බෑ. ඒ කියන්නේ රූපවලින්තරව ඇහැ ගැන කතා කරන්නත් බෑ. ඇහෙන්තරව රූප ගැන කතා කරන්නත් බෑ. ඇහැට අරමුණ නෙමෙයි. සද්දවලින්තරව කනක් ගැන කතා කරන්න පුළුවන්. සද්ද නැති වුණොත් කනක් ගැන කතා කරලා වැඩක් නෑ නේද? කනක් නැති වුණොත් සද්ද ගැන කතා කරන්න පුළුවන්. කන් ඇහෙන්නේ නැති කෙනෙකුට සද්ද ගැන කතා කරන්න පුළුවන්. බෑ, ওই දෙක එකට යෙදෙන්නේ නේ. හ්ම්. අපිට ඔය ආයතනෙ කියනකොට ඇහැයි රූපයි දෙකම යෙදෙනවා. හ්ම්. කනයි ශබ්දයි දෙකම යෙදිලා තමයි ඒක ආයතනයක් වෙන්නේ.
විඥානේ තනත බලන්න. විඥානේ දෙන්නේ
එක මොන අපේ විඥානය හටගන්නේ කොහොමද? දැන් ඇහැයි රූපයි නිසා චක්කු විඥානය හටගන්නවා කියනවා නේද? කනයි ශබ්දයි නිසා සෝත විඥානය. එතකොට ඒ ආයතන නිසා තමයි විඥානය හටගන්නේ. නේ? ආයතන කියනකොට තේරුම් ගන්නවා අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි දෙකම ආයිති. හරි. එකන එකකින් තොරව එක පැත්තකින් විතරක් විඥානය හටගන්න බෑ. ඇහැ තිබුණාට විඥානය හටගන්න බෑ රූපනේ.
මේ දෙකේ ක්‍රියාකාරීත්වය තුලින්
මේ දෙකම තිබුණොත් තමයි විඥානයකට හටගන්න පුළුවන්. කන තිබුණාට විඥානය හටගන්න බෑ සද්ද නැත්නම්. සද්ද තිබුණාට විඥානයට හටගන්න බෑ කනක් නැත්නම්. කනයි සද්දේ දෙකම හිතන මොහොතක තමයි විඥානය හටගන්න පුළුවන් නේද? එතකොට මේ ආයතන අපිට කතා කරන්න වෙන්නේ අභ්‍යන්තර බාහිර දෙකම එකට යෙදෙන මොහොතක. වෙනම මේක තියනවා කියලා එක දෙන විතරක් කතා කරන්න විදිහක් නැහැ. තේරුණාද මම කියන්නේ? එතකොට ආයතන කියනකොට ඒ ධර්මයේ ගොඩක් තැන්වල යෙදෙන්නේ ඇහැයි ශබ්දයි ඇහැයි රූපයි දෙකම ආයතන. කනයි ශබ්දයි දෙකම ආයතන. ඒ දෙක තමයි අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියලා ওই නම් දෙකම තියෙනවා. ඒ ලෝකයා දකින්නදී. හරි. ඊළඟ එක තමයි දැන් අපි බලන්න ඕන ওই අභ්‍යන්තර බාහිර කියන කතාව ඔච්චර ඇත්තද? දැන් ඇහැ නිසා දැනගන්න රූපය කියන්නේ ඇහැ හදලා දෙන මේ ඇහි හැකියාව මත ඇහි උපකාරයෙන් හදලා දෙන ප්‍රතිබිම්බය නේද විඥානය දකින්න. ඇහැ හදලා දෙන මේ ඇහැ තුළ හැදෙන ප්‍රතිබිම්බය කරේ අපි ඒක ටික එකතු කරලා දෙන ප්‍රසාද රූපය කියලා. ඇහැට කියනවා ප්‍රසාදය, චක්කු ප්‍රසාදය. ඒකේ හැදෙන ඒ සටහනට කියනවා චක්කු ප්‍රසාදේ හැදෙන රූපේ චක්කු ප්‍රසාද රූපේ. ඇහි හදලා දෙන එකට කියනවා ප්‍රසාද රූපේ කියලා. හරි. ඇහි මට්ටමට කියන්නේ ප්‍රසාදේ. ප්‍රසාදේ කියන්නේ නිකන් උපය වගේ. ඒකට ඒකේ වැටෙන ප්‍රතිබිම්බයට කියනවා ප්‍රසාද රූපේ. ඒ ඇහි නිසා සකස් වෙන ස්වභාවය කියන ප්‍රසාද රූපේ. විඥාණය දැනගන්නේ ප්‍රසාද රූපේ. එහෙන් දැකලා නම් දැනගන්නේ ඇහි සකස් කරලා දීපු ප්‍රසාද රූපේ තමයි විඥානය දැනගන්නේ. ඒ එළියේ තියෙන රූපේද විඥානය දැනගෙන තියෙන්නේ ප්‍රසාද රූපේද? එළියේ තියෙන එක දැනගත්ත නම් ඇහැ වැඩක් නැහැ. ඉතින් විඥානයට පුළුවන් ගන්න ඕනේ ඒක දැනගන්න. එහෙම බෑ. නේද? ඇහැ හරහමයි දැනගන්නේ. ඇහැ හරහා දැනගන්නවා කියන්නේ ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපෙමයි විඥානේ දකින්නේ. දැන් කණෙන් තොරව ශබ්ද අහන්න පුළුවන්ද සෝත විඥානේට? දැන් කන සකස් කරලා දෙන ප්‍රසාද රූපේ හදන්න ඕනේ. ඒ ඇයි? ඒක තමයි විඥානේ කාරණේ. හරි. දැන් එතකොට විඥානේ හටගෙන තියෙන්නේ ප්‍රසාද රූපයේ හින්දා නේද? ප්‍රසාද රූපී බේ හට ගන්නවද ආයතනේ නැතුව? නැහැ. ඒකයි කියන්නේ මේ. ඇහැයි රූපයයි කියනකොට ඇහැ හදලා දෙන ප්‍රසාද රූපයයි යතන. විඥානේ හදන්න උදව් වෙලා තියෙනවා. හරි. එළිය රූපේ නෙමෙයි. එළිය රූපයක් ඕන නම් උදව් වෙන්නේ නැති ප්‍රසාද රූපේ හදන්න. විඥානේ හදන්න උදව්න්නේ ප්‍රසාද රූපේ. ප්‍රසාද රූපේ හටගත්තේ නැත්නම් විඥානයක් හටගන්න බෑ. ප්‍රසාද රූපය කියන්නේ ඇහි උදව්වෙන් සකස් කරන දේ. කනේ උදව්වෙන් සකස් කරලා දෙතු ඒකටත් අපි රූපේ කියලා මම කියන්නේ ශබ්ද වලට අදාළ රූපේ. ප්‍රසාද නේද? සෝත ප්‍රසාද රූපේ. තේරෙනවා නේද මෙහෙම කියනකොට? ශබ්ද නිසා මේ කම්බරේ ගම්පණය කරලා රූප ගතියක් හදලා දෙනවා. ඒක කියනවා ප්‍රසාද රූපේ. ගන්ධ සුගන්ධ නිසා නාසය හදලා දෙන ප්‍රසාද රූපයක්. ප්‍රසාද රූපේ තමයි විඥාණයට අරමුණු කරන්න පුළුවන්. හරි. දැන් පේනව නේද ඔය අරමුණ වෙන්නේ ප්‍රසාද රූපේ. එකයි ආයතනෙන් කියන්නේ ආයතනේ අරමුණයි දෙකම එකට කතා කරන්න ඕන කියන්නේ. ප්‍රසාද රූපේ හැදුවේ නැත්නම් විඥාණයට පහළ වෙන්න බෑ. ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ විඥානයක් පහළ වුණ නැත්නම්. දැන් දැකීමේ ක්‍රියාව වෙන්න බෑ නේද? දැකීමේ ක්‍රියාව වෙන්න බෑ. ඒ විඥානේ පහළ වුණේ නැත්නම්. ඒ විඥානේ පහළ වෙන්නේ දැන් ඇහැයි ඇහැ හදලා දීපු ප්‍රසාද රූපෙයි දෙකම තිබුණා. නැත්නම් අපි සවාගෙන ඉඳි ප්‍රසාද රූප පහළ වෙන්නේ නේද? නේද? ඒක විඥානේ දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ නේද? සරගින ඉන්නකොට දකින්නවා කියන්නේ ඇහැ හදලා දෙන ප්‍රසාද රූප ඒක විඥානේ දකින්න. දැන් නිකන් අදහසක් එනවද අපි ඔය බාහිර රූප දැනගන්නවා කිව්වට ඇත්තටම බාහිර රූපද දැනගෙන තියෙන්නේ ප්‍රසාද රූපද? ආයතන වලින් හදපු ප්‍රසාද රූපනේ දැනගෙන තියෙන්නේ. ප්‍රසාද රූපේ තියෙන්නේ බාහිරේද ශරීරේද? ශරීරය තුලනේ. දැන් මොකද්ද වැරද්දක් තියනා නේද අර මුලින් හිතපු විදිය. අනේ එකයි කියේ දැන් ලෝකයා හිතන විදියයි ධර්මයෙන් පෙන්නන විදියයි ජාති දෙකක්. දැන් ටික ටික පෙර නොයසු විරු ධර්මතාවයකට එනවා. අපි දැනගෙන හිටිය ධර්මතාවය නෙවෙයි දැන්. නේද? ඔකයි දහමක් අහලා නොනින් විමසනකට වෙන සිද්ධිය. හරි. කට දැන් නිකන් අර පුරුද්දට අභ්‍යන්තර බාහිර කියලා කිව්වට ওই දෙකම මෙතන සකස් වෙනවා. එතකොට එකයි මම කිව්වේ ඇහැයි රූපෙයි දෙකම රූපේ කියනකොට එළියේ තියෙන රූපය හිතන්න එපා. ඇහැ සකස් කරලා දෙන රූපේ. කනයි ශබ්දෙයි කියනකොට එළියේ තියෙන ශබ්දෙ නෙමෙයි මේ දැනගන්නේ. කන සකස් කරලා දෙන ඒ ශබ්දයට අදාළ රූපේ. දැන් කණෙන් ඇහෙන්නේ නැති ශබ්දක් තියනවා නේද? අපිට තියෙනවා නේද? පරාසයක් තියෙනවා. ඒ පරාසයෙන් පිට ශබ්ද අපට ඇහෙනවද? නැහැ. ඇයි ඇහෙන්නේ නැත්තේ? ප්‍රසාද රූප හදන්නේ නැහැ. ශබ්ද නැතුව නෙමෙයි. හරි. කනට හැකියාව නැහැ. ප්‍රසාද රූප. සමිත බල්ලෙක්ගේ කණේ අපට ඇහෙන්නේ නැති ඒවයි ප්‍රසාද රූප හැදෙන්නේ. ඌ දන්නව ඔන්න සද්දයක්. අපි දන්නේ. එතනෙකුත් පේනව නේද දැන්? මේ විඤ්ඤාණයෙන් දැනගන්නේ ප්‍රසාද රූපය. නේද? ඒක අරමුණු වෙන්නේ ඒ ආයතනේ සකස් කරලා දෙන ඒ ප්‍රසාද රූප. එතකොට අර ඉස්සෙල්ලා අපි ඔය එළියේ තියෙනවා කියලා පුරුද්දට කෙවුවට දැන් නුවණින් බලනකොට ඊට වෙනස් දෙයක්. මේ ටිකක් මේ ඇහැ එක්කමයි රූපේ තියෙන්නේ. කන එක්කමයි සද්දේ. සද්දේ කියනකොට තේරුම් ගන්න සද්දේට අදාළ සද්ද රූපේ. සත්‍ය සාද රූපේ. විඥානේ දැනගන්නට. හරි. නාසය එක්කමයි මේ ගන්ධ සුවඳ කියන ගන්ධ රම්මණය තියෙන්නේ ප්‍රසාද රූපේ. එළිය නෙමෙයි. පැහැදිලිද? ඒක තේරුම් ගන්න පුළුවන්. මෙච්චර කල් ඔය දැනගන්නේ නැව එළියේ තියෙනවා කියලා හිතුවට ඒක පුරුද්දට කියනවා මිසක් සසරේ ආපු පුරුද්ද ඒක. මේ සසරේ ආපු පුරුද්ද කඩන්න නේ හැම සසරෙන් ගැලවෙන්න නම් මෙච්චර කල් ආපු පුරුද්ද කඩන්න ඕන නේද? කඩන්නේ කොහොමද? ඇත්ත ඇති හැටි දැකලා ඇත්ත ඇති හැටි දකින්නේ ධර්මය අනුව. යථාභූත ස්වභාවය. ඇත්ත ඇති හැටි. මේ අපි ඇත්ත ඇති හැටි හොයන්නේ නැතුව හිත කියන දේ පිළි අරන් ආවම මෙච්චර කල් ආපු හැටි. ඒ විදිහට ගියොත් ආපු විදිහටම යනවා. يعني සසරේ යනවා. ඇත්ත ඇති හැටි දැක්කොත් සසරෙන් ගැලවෙන්න හැකියාව තියෙනවා. හරි? ඒක තමයි මේ ධර්මයක් අහලා කරන්න. ඒකට දැන් ඕක පොඩ්ඩක් සැරෙන් සැරේ හිතන්න ඕන ඔය කියපු එක. ඇහෙන් දැනගන්න රූප එළියද තියෙන්නේ නැත්නම් මේ ඇහෙන් බල දෙන දෙයද මේ හිත දැකලා තියෙන්නේ. කනෙන් දැනගන්න ශබ්ද එළියද තියෙනවද නැත්නම් කන හදලා දීපු ප්‍රසාද රූපය මනසින් දැනගන්න. හිතෙන් දැනගන්න. ඔක දැන් කලින් පුරුදු කරපු අහලා තියෙන එකක් නෙවෙයි හින්දා අපට ආයේ ඒක මෙනෙහි කර කර හිතට පෙන්වන්න. ඒ දෙයක් දැනගත්තාම එක කියනවා භාවිතා බහුලී කරන. භාවිතා කරන බහුලව භාවිතා කරන. එක සැරයක් දෙසරයක් කරාට ඔක තේින්නේ නැහැ. මොකද අපේ පුරුදු බලවත්. හරි. පුරුද්ද කැඩෙනකන් මේක පෙන්වන්න ඕන නුවණින්. ප්‍රසාද රූපේ ඇත්ත නෙවෙයි කියන එක නෙමෙයි. එළිය දෙන රූපේ දැනගත්තා කියන එක ඇත්ත නෙවෙයි. විඥානේ දැනගෙන තියෙන ප්‍රසාද
රූපේ. පිටේක
සත්‍යනේ. ඔව් අදහස් කළේ වෙන එකක් වචන කියුනේ වෙන දෙයක්. පිට තියෙන රූපය ඇත්තනේ.
අත්තා.
ඒ කියන්නේ පිට තියනවා කියලා පිට තියෙන රූපේ කිව්වොත් අපි හරිදේ. පිට තියනවා කියලා අපි හිතන රූපේ ඇත්ත தත්ත නෙමෙයි යථාභූත ස්වභාවය. මොකද අපි දැකලා තියෙන්නේ ප්‍රසාද රූපේ. මේසක් එළිය රූපේ නෙමෙයි. ඒකම දාන්න අනිත් අයට. එළියේ සද්ද තියෙනවා කියන එක ඇත්ත ඇති හැටි නෙවෙයි. කන හදලා දීපු සද්ද වලට අදාළ ප්‍රසාද විඥාණයෙන් දැනගෙන විඥාණය තමයි අපිට කියලා තියෙන්නේ ඔන්න සද්දයක් දැනගත්තා. හැබැයි විඥාණය දැකලා තියෙන්නේ ප්‍රසාද රූපේ. එළියේ තියෙන සද්දේ අත්දකලා නැහැ. එයාට බෑ එළියේ තියෙන ඒවත් අත්දකින්න. ආයතනෙට පොරෙන් ගිහින්. ආයතනයක් එක්කමයි විඥාණය පහළ වෙන්නේ. හිතක් පහළ වෙන්නේ ආයතනයක් එක්ක. ආයතනයක් නැතුව හිතක් පහළ වෙන්න පුළුවන් නම් එළිය තියෙන ඇත්ත ඇහෙටි දැක්ක අපි යන්න පුළුවන් නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ විඥානයක් පහළ වෙන්න බෑ ආයතන කියනකොට. නෑ ඒකෙන් තේරුම් ගන්න ඕන විඥානය කියලා තියෙන්නේ මේ ආයතනය හදලා දීපු දෙයමයි විඥානය අත්දකලා තියෙන්නේ. හැබැයි විඥානය කියන්නේ බොරුවක්. ආ තේරෙනවා. විඥානේ අපිට කියන්නේ බොරුවක්. එයා කරන වැඩේ නෙමෙයි අපිට කියන්නේ. විඥානේ කරන්නේ ප්‍රසාද රූපේ දිහා බලන එක. එයා කියන්නේ ඔන්න එළියේ තියෙන රූපේ දැක්කා කියලා. ඒක තමයි විඥානේ කරන මායාව. ඒත් අපි ඒක පිළිගත්තොත් මුලා වුණා. මෝහයට අහුණා. මායාව මැජික් එකක් කරනකොට ඒක ඇත්තමයි කියලා හිතුවත් අන්න මෝහයේ නේද? ඒක විඥානයේ මැජික් කාර්යය මායාවක් කාර්යය. අපි ඒක පිළිගත්තොත් මුලා වුණා මොහේ නිරුද්ධ.
ඒක දැන් කරන්නේ
මොහේ නිරියොත් ඉතින් සතර යනවා. දෙපිට දෙක ඉන්නේ. යපාවුත් ඥානෙ ඉන්නේ. නේද? ඒ හින්දා අපි ඇත්ත තියෙන කුළු පුළුවන් වෙලාවට පෙන්වන්න ඕන මතක් කරලා දෙන්නවා. පුරුද්දට පෙන්වන්නේ මුලාවටම එළියේ තියෙන දෙයමයි අද්දැකේ කියලා. දැන් නුවණින් බලනවා කියන අන්න පොඩ්ඩක් පෙන්වන්න ඕන. ඕක එළියේ තියෙනවා කියලා හිතුණට මෙහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් නිසා දැනගත්තා නම් චක්කු විඥානයනේ කියලා තියෙන්නේ. මේ චක්කු විඥානයට බෑ එළියේ තියෙන එක බලන්න. චක්කු විඥානය පුළුවන් ඇහැදලා දෙන ප්‍රතිබිම්බේ බලන්න. නේ ඕක මතක් කර කර දෙන්න ඕන ටිකක් මොකටද අර මෝහය කඩා ගන්න මුලාව කඩා ගන්න විඥානය කරන්නේ මායාවක් කියලා හිතට පෙන්නන මේ නිකම් මායාවක් කියවට හරියන්නේ නැහැ මේ කරුණ පෙන්නන එහෙනම් දැකලා එළියේ තියෙනවා කියලා තියෙන්නේ විඥානය හැබැයි විඥානයට පුළුවන් එළියේ තියෙන දේ බලන්න නෙමෙයි ඇහැ හදලා දෙන දේ බලන්න තේරෙනවද මේ කියන එක? ඕක ටික ටික හිතට පෙන්වන්න ඕන. පෙන්වන්න, ඉතින් හිත කැමති නෑ ඕක පෙන්වන්නට. හිත කියනවා නෑ නෑ ඕක මොන බොරුවද? එළිය තියෙන එක තමයි මං කිව්වේ කියලා හිත අනිත් පැත්තට කියනවා. ඒක තමයි අපේ කෙලස් බලවත්, පුරුද්ද බලවත්. මොකද අපි එළිය තියෙන දේනේ ආස්වාද විඳින්නේ. මේ බිස්කට් එකේ රස විඳිනවා මිසක් මේ ප්‍රසාද රූපේ රස විඳින්න අපි කැමති නෑ නේද? ඒක ඔය එළියේ තියනවා කියනකොට ඔන්න මාරයට අහු වුණා කියලා කියනවා. ඒක මාරයට ආයත. එළියේ තියෙන දේවල් ඒකට කියන කාම වස්තු කියලා කියනවා. ඒකට ඒකට අපි අහු වෙන්නේ මුලාවට. ඇත්ත ඇති හැටි දකින්නේ නැති වෙන. දැකීම ප්‍රසාද රූපේ විතරයි. දැන් ප්‍රසාද රූපයක් දැක්ක කියලා දැනගත්තා නම් දැක්කොත් දැක්ක විතරයි නේද?
වැඩන්නේ.
එළිය රූප අල්ල ගන්න අපි ආයිද එතකොට? මේක ඔන්න බුදුහාමුදුරුව හොඳ උපමාවක් දීලා තිනවා මේ සත්‍යය ඉන්නේ බිත්තර ගඩුවක් ඇතුලේ. බිත්තර ගඩුවක් ඇතුලේ ඉන්නේ. බිත්තර ගඩුව තමයි නේද? ආයතන හය. කටුව තමයි ඇහැ කන නාසය දිව ශරීරයේ මන. එතකොට තේරුම් ගන්න ප්‍රසාද රූප ටික හැදෙන්නේ කටුව ඇතුලේ. කටුව ඇතුලේ ඉන්න එක්කෙනාට පේන්නේ ප්‍රසාද රූප මිසක් කටෙන් එළියේ තියෙන ලෝකෙ නෙමෙයි. එයා කවදාවත් දැකලා නැහැ විතර කටුවෙන් එළියේ තියෙන දේවල්. අපි කවදාවත් ඒ විතර කටුවෙන් එහා තියෙන ඒවා දැකලා නැහැ. ඒක ඇතුළට වැටෙන ප්‍රසාද රූප ටික දකින්න හැකියාව විතරයි මේ විඤ්ඤාණයට තියෙන්නේ. විඤ්ඤාණේ ඉන්නේ විතර කටුව ඇතුලේ.
කට්ට කියන්නේ ආයතන.
ආයතන. ඒක ආයතනින් පුළුවන් කට්ට ඇතුළට ප්‍රොජෙක්ට් කරන්න. ප්‍රසාද රූපයක් හදලා දෙන්න. විඤ්ඤාණයට පුළුවන් ඒක බලන්න. නේද? දැන් මේ විතර කටුව අපේ ශරීරය වගේ නේද? ආයතන වල ඔය ශරීරය තුලට මේ ප්‍රොජෙක්ට් කර කර දෙන්න. ප්‍රසාද රූප ටික හදලා දෙන්න. නේද? ඒකට විඥාණයට පුළුවන් මේ ප්‍රසාද රූප ටික දකින්න විතරයි. විතර කටුව ඇතුලේ හැදෙන රූප ටික දකින්න විතරයි. එයා ওই ටික බලලා අපිට කියන ඔන්න එළියේ තියෙන දෙයක් මන් දැනගත්තා. එකටයි බාහිර රූප. බාහිර ශබ්ද කියන්නේ. ලෝකෙට අයිති දේවල් කියලා. එතකොට අපි මුලාවට අහු වෙලා නේද? මැජික් එකට අහු වෙලා නේද? මායාවට අහු වෙලා නේද? ඔකට තමයි මායයට අහු වුණා කියන්නේ. ආයතන වලට අහු වුණා. ආයතන ටික අයිති මායයට. අර බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය ආයතන ඉක්මමයි. විතර කටුව කඩාගෙන එළියට ආපු බ්‍රාහ්මණයා තමයි මම. කියලා බුදුරජාණන් වහන්සේ. මම ආයතන වලට අහු වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ආයතන වලට අහු වෙන්නේ නැහැ. රැවටෙන්නේ නැහැ. අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. මම 70 හිටිමයි දකින්න. 70 හිටි දැක්කොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඒ ආයතන ටිකෙන්නේ ලෝකේ හදලා තියෙන්නේ නේද? මේ ලෝකේ හදලා තියෙන්නේ ආයතන වල ඇත්තටි හැටි නොදකීම තුල. අවිද්‍යාවෙන් කරන සංස්කාර ගොඩක් තමයි ලෝකේ කියන්නේ. අවිද්‍යාපක්ෂය සංස්කාර. ඇත්තටි හැටි යෙදුන තැන විද්‍යාව යෙදුන තැන සංස්කාර හැදෙන්නේ නැහැ. ලෝකේට අයිති දේවල් හදන්න බෑ ඒක. ඒ ගන්නවනේ ඒවත් දෙකින් බෑයි කියන මේ ආයතන වල පේනවාද ඒක නිකන් ඔන්න ඔය අදහස් වලක් ගන්න පුළුවන් නම් ඔන්න ධර්මයේ දකින්න
උත්තරීම තමයි අන්න පුළුවන්නේ ඔය මා වෙන මාධ්‍යම අප ජීවිතයි
ඔන්න ඔතනම පේනවා නේද දික්කේ දික්කමත්පන් කියන එක තියෙනවා කියලා දැකීම දැකීම මාත්‍රයක් විතරයි එළිය තියෙන ඒවා කනවලා තියෙන්නේ මේ අපේ තියෙන මුලාව. බාහිර රූප හදලා තියෙන්නේ අපේ තියෙන මුලාව. දැන් අපි දැනගත්ත එළිය තියෙන දෙයක් කියන එක දැකීමට වඩා එහාට ගිහිල්ලා. විඥාණයට බෑ එළිය තියෙන දේ දකින්න. අනවක තේරුම් ගන්න. විතර කටුව ඇතුලේ විඤ්ඤාණේ ඉන්නේ කියන එක මතක් කරගත්තා නම් හරි. ඒ කටුව ඇතුලේ තියෙන දේවල් ගැන කොච්චර කිව්වත් ඒක මායාවක්. මුලාවක්. පැහැදිලිද? ඔබ පැහැදිලි ගත්තොත් පන්න එකට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර මාර්ගය මොකද්ද කියලා දකින්න ඔන්න පටන් ගන්නවා. ලෝකේ ඉක්මවා යන දැක්ම දැන් මෙච්චර කල් හිටියේ ලෝකෙට අයිති දැක්මනේ. අතනින් පටන් ගන්නවා ලෝකේ ඉක්මවා යන නැත්නම් සලායතනේ ඉක්මවා යන දැක්ම. විඥාණයෙන් මායාවෙන් මිදෙන දැක්ම පටන් ගන්නවා. එදාට කියනවා අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුණා ලෝකෝත්තර මාර්ගයට වැටුණා ධර්මයෙන් ගන්න තියෙන ප්‍රතිඵලය ගත්තා ධර්මයක් අහලා අපිට ගන්න තියෙන මේ ප්‍රතිඵලය මේ තමයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ ඒ දැක්කෙන් සම්මාදිට්ඨියෙන් බලන සැරයක් ගානේ වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගය ලෝකෙන් මිදෙන මාර්ගය ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් මිදෙන මාර්ගය සසරේ යන්නේ ලෝකෙට අහු වෙන මාර්ගය. තොන්නෝ ඔය දැක්ම ගන්න පුළුවන් බුද්ධ ශාසනයක් පවතින කාලයක විතරයි. බුදු කෙනෙකුට විතරයි හැංගිලා තියෙන සත්‍ය පෙන්නලා දෙන්න පුළුවන්. ඒකයි මේ අර අපිට ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තියක් කියන්නේ. වාසනාවන්ත කාලයක් මෙහෙම දෙයක් අහන්න ලැබිලා තියෙනවා. අපිට ඕක තනියෙන් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හිතන්නේම මේ එළියේ තියෙන ලෝකෙමයි ජීවත් වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෝකේ තියෙන්නේ නෙවෙයි මේ බඹයක් පමණ ශරීරය තුළ. ලෝකේ තියෙන්නෙත් ඔතන, ලෝක සමුදය තියෙන්නෙත් ඔතන, ලෝක නිරෝධය තියෙන්නෙත් ඔතන. නිරෝධ කරන මාර්ගය තියෙන්නේ මෙතනම. බාහිරෙන් ඕක කරන්න බෑ. ලෝකේ දකින්න නම් මේ තමන් තුළ මේ ආයතන හය කරන සරිලම දකින්න. සලායතන පිරිසිඳ දකින්න කියලායි කියන්නේ. ඇත්ත ඇති හැටි යථාභූත ඥානෙන් දැකීම. ඒකට ඇහැ පිළිබඳව යථාභූත ඥානෙන් දැක්ක කෙනාගේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. එයාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ලෝකෝත්තර මාර්ගය වැඩෙනවා. ඇහැ පිළිබඳව ඇත්ත ඇති හැටි දැක්කේ නැති කෙනා අජානං අපස්සං යථාභූතං. අහලත් නැහැ දැකලත් නැති කෙනා යථාභූත ඥානෙ නැති කෙනා. ඇහැ ගැන රූප ගැන අජානං අපස්සං යථාභූතං. එයා සසරේ යනවා. ඒවයි ආස්වාද විඳිනවා. හරි. ඇහි ආස්වාද විඳිනවා. රූප වල ආස්වාද විඳිනවා. ආස්වාදයන් පස්සේ ඉය. එයාගේ තණ්හාව වැඩෙනවා. ඒකට ආයෙ ආයෙ එනවා ගැටෙනවා තණ්හාව. තණ්හා පවද්දති. එහෙම වෙන්නේ වෙනකොට මොකද වෙන්නේ? මේ පංච උපාදාන ස්කන්ධ ආයෙ ආයෙ හදනවා. ආයෙත්ින් පංච උපාදාන ස්කන්ධ උපචයන් ගච්ඡති කියලා. රස කරතේ ආය ආය පංච උපාදාන ස්කන්ධ රස කරන පංච උපාදාන ස්කන්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන දුකයි කියලා. ඒ දුක් රස කරතේ නේ. හරි. මේ ඇහෙත් ඇති හැටි දකින්න නැති වෙනකොට. ඒතර ඇහෙත් ඇති හැටි දකින්න නැති හින්දා තමයි අපි සසරේ ආවේ. ඒතර පළවෙනි දේ එක ධර්මයෙන් අහන්න ඕනේ ඥානං ඇත්ත ඇති යථාභූත ස්වභාවය. ඊළඟට පස්සම් කරගන්න ඕනේ දකින්න ඕන අහපු එක තමන්ගේ දැක්මක් කරගන්න ඕන. ඥානං පස්සම් යථාභූත. දැන් වෙන කෙනෙක් කියපු එක දාගෙන හරියන්නේ නැහැ. ඒක තමන්ගේ දැක්මක් කරගන්න ඕන. මේක මෙහෙමම නෙමෙයි. මෙහෙමම නෙයි කියන දැක්මකට එනකන් ඔබ මෙනෙහි කර කර බලන්න ඕන. හිතන්න ඕන, තර්ක කරන්න ඕන. ඒකට දදා බලන්න ඕන මේක වෙන්න පුළුවන්. එතකොට අහගත්තු දෙයි දැක්මකට එනවා. ඥාන පස්සන් යථාභූතං අන්න එයාගේ මාර්ගය වැඩෙන්න පටන් ගන්නවා. එයාට තමයි සම්මාදිට්ඨිය එන්නේ. එයාගේ තමයි මාර්ගංග ඇති වෙන්නේ. එයාගෙන තමයි මේ සීලය පිරිසිදු වෙන්නේ. කාය කම්ම වචී කම්ම සුපරිසිද්ධෝ හෝති කියන්නේ. සිල්වේ. ආරේ සීලේ කියන එකත් එතනම තියෙනවා. මේක දකින්න කෙනාගේ සීලයක් එකක්. මොකද අර එළියේ තියෙන ඒවට දෙන්න ගැටෙන්න යන්නේ. එතකොට කෙලින්ම සිල්වත්. ඒව ගැන කතා කර කර ඉන්න යන්නේ නේ නේ වචී කර්මය පිරිසිදු වෙන. ඒව ගැන කයින් ක්‍රියා කරන්න යන්නේ නේ කාය කම්ම පිරිසිදු වෙනවා. ආජීවය පිරිසිදු වෙනවා. කාය කම්මං වචී කම්මං ආජීවං සුපරිසිද්ධෝ හෝති. කාගේද ඇහැ? ඇත්ත ඇති හැටි අහන දකින්න කෙනා. එහෙන් දැනගන්න රූපවල ඇත්ත ඇති හැටි අහන දකින්න කෙනා. ඒක ආයතන හයකම එකෙන් දාන්නවා. කනේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය. ඥානං පස්සං යථාභූතං. කන නිසා දැනගන්න ශබ්ද يعني ආරම්මන ඥානං පස්සම් යථාභූත ශබ්ද ඉතින් මේ පොඩි දෙයයි
තියෙන්නේ
හරි ගමුක දැකපු විදිහට දැකලා හරියන්නේ නැහැ දැන් මේ සිද්ද වෙන හැටි ඒ හැටියට දකින්න කුරුදු කරන්න හිතට පෙන්නන්න. නෑ ඔය ටික පැහැදිලි නැත්නම් ඉතින් ආයේ ආයේ ඔක විමසන එක තමයි කරන්නේ. එකපාරක් ගැහුවට නම් තේරෙන්නේ නැහැ මොකද අපේ පුරුදු බව. තමයි ආයේ මේ හිතට පෙන්න මේක වෙන්න පුළුවන්ද වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් කියලා නිකන් අනුමානයක් එනවනේ. ඒක තමන්ගේ දැක්මක් කරගන්න. අනුමාන කියන්නේ තම ඇහුවා විතරයි. ඥාන. දැන් පස්සන් වෙන්න නම් දකින්න නම් අහගත්තු දේ දකින්න තමන්ගේ උත්සාහය දෙන්න. ඒක දෙන්න බෑ වෙන කෙනෙකුට. තමන් ඒක නොනින් මෙනෙහි කර කර මේ බලන්න ඕනේ මේ කියපු දේ. මෙනෙහි කරන්න තේරෙන්නේ නැත්නම් ආයේ කතා කරලා කරලා අහන්න ඕන. දන්න කෙනෙක්ගෙන් සාකච්ඡා කරන්න. ඉන්න පුළුවන්ද මේක ඉන්න පුළුවන්ද වෙන්නේ කියලා පේනවා නම් ඒ වගේ නම් හිතට විමසන්න ඕන. ඔය කියපු දේ බොරු නම් ඇයි? මේක හොයාගෙන යනකොට යනකොට පේනවා මේක ඇත්තම තමයි මේ කිය. ඉතින් කරන්න මහා ලොකු දෙයක්වත් නැහැ, කටපාඩම් කරන්න මහා ලොකු දෙයක්වත් නැහැ. එනවායි. ඇහැගෙන කනගෙන පොඩ්ඩක් බලන්න ඕන අපි. රැවටිලා තියෙන විදිහ අපි හිතන්නේ අපි ඇත්ත දැනගෙන කියලා. ඒක මුලාවෙන් තමයි ඒක ඇත්ත කියලා හිතලා තින්නේ. බුදුහාමුදුරුවෝ ඒකට දෙන්නනේ අවිද්‍යාව කියලා. කරන්න ඕකේ මුලාව මිදෙන විදිහට මේ ධර්මයේ බලබලා ඉන්න කියලා කියන්නේ.
ඉතින්සනේ මට කියන්නේ මොනවාදන් ඔතන හිතුවේ නෑ මෙතන ගන්නත් උදේ මන්නේ ලෝකේ චලනයෙන් තියෙනවා ඔකේ දැන් හැම වක්තෝම ගොඩාක් පිට මතක නෑ ඒක මට තේරෙන්නේ දැන් දැනුනේ කොමාරිගේ ඉතනාවේ එන්නේ ඒත් ඒක තමයි ලෝකේ තියෙන්නේ අපිට පේන්නේ ඒක
එහෙමද? ඒක අපේ චලනය අපිට පෙන්වන්නේ. තියෙනවා.
තියෙන්නේ එහෙම කියලා මම සාමාන්‍යයෙන් මේ විරසල ඉගෙනවයි මේ කරගෙන ඉන්නේ. ඒක පොඩි නිසා කොයිලාකන් චල ස්වභාවයක් නෑ. නමුත් අපිට පෙන්වනවා ඒ චල ස්වභාවය. ඒක තමයි අපි මේකෙන් දකින්නේ. එහෙම හරිද මම කියන්නේ?
රෝහිතස්ස සූත්‍රයේ ඔකට උත්තරේ තියෙනවා. රෝහිතස්ස කියන එකේ දිව්‍ය සූත්‍රයේ කියලා ගේ පෙර කාලෙක ඈට තිබුණා ඉරිදිගල. පුළුවන්තරම් ඒ කියන්නේ වේගෙන් ගමන් කිරීමේ හැකියාව තිබුණා. හරි. ඒක ඒ සූත්‍රය විස්තර කරන කොච්චර ඉක්මනට යන්න පුළුවන්ද කියන එක. එක පියවරක් මේ ලෝකේ මේ පැත්තේ තිබ්බා නම් ඊළඟ පියවර අනිත් පැත්තේ තිබුණා. ඒ සාගරවල ලෝකේ රටේ නෙමෙයි විශ්වයේ කෙළවර හොයාගෙන. යාලු ජීවිත කාලෙම අවුරුදු 100ක් ආයුෂ තිබිලා තියෙනකොට අවුරුදු 100 ඉවර ගම යා මැරිලා ලෝකේ කෙලවර හම්බ වෙලා නැහැ. ඒක බුදුහාමුදුරේ යාට දේශනා කරන ලෝකේ කෙලවර හොයන්න ඕන හැබැයි බාහිරෙන් ඕක හොයන්න බෑ. බාහිරෙන් ලෝකේ දකින්නත් බෑ, ලෝක සමුදය දකින්නත් බෑ, නිරෝධය දකින්නත් බෑ, මාර්ගය දකින්නත් බෑ. මේකෙන් එතර වීමක් තියනවා, ලෝකේ කෙලවරක් තියනවා. ඒක දකින්නවා මේ බඩයක් පමණ ශරීරය තුළ. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි ඔක්කොම තියෙන්නේ මේ ශරීරය තුළින්, බඩයක් පමණ ශරීරය තුළින් දකින්න කියලා දේශනාවක් තියෙනවා රෝහිතස්ස සූත්‍රය. මේකට ඔකට උත්තරේ තියෙනවා බුදුහාම විරෝධී. එළිය ලෝකේ චලනය වෙනවා කියන්නේ අපි එළියනේ ලෝකේ හොයන්නේ. ඒ චලනය වෙන ලෝකේ හදලා තියෙන්නේ කොහෙද?
තමන් තුල.
චලනය වෙන බව දැනගත්තේ කොහෙන්ද?
දැන්
විඥානෙකින් නේද? හිතෙන් නේද දැනගත්තේ? විඥානේ කොහෙද තියෙන්නේ? තමන් තුල. හරි. මොනා හරි දැනගත්තා නම් දැනගන්නේ විඤ්ඤාණය. මොනවාක මතක් කරගන්නවා. ඒ බව දැනගෙද තියෙන්නේ විඤ්ඤාණයකින්. විඤ්ඤාණය හටගන්නේ ආයතනයක් උදව් කරගෙන. ආයතන පිරිසිඳ දැක්කන පෙර විඤ්ඤාණයකට නම් ආයාවෙන් නිදන්න පුළුවන්. නවා ලෝකේ වෙනස් වෙනවා කියලා දැක්කට ඕක කිව්වේ විඥාණයෙන් කියලා දැක්කේ නෑ නේ. හිතනේ දැනගෙන තියෙන්නේ මනසට ධම්ම. ඒක ඇති වුණේ කොහොමද කියලා බලන්න. ඒකත් තව ආයතනයක් විතර. තාම ඉන්නේ විතර කටුව ඇතුලේ කියන එක මතක් කරගන්න. ආයතන ඉක්මවා යන්නේ. දැන් තේරෙන්න ඕනේ. මම ලෝකේ ගැන කරනවා කියුවත් මේක ඇතුළේ ඉන්න එකම කියලා තියෙනවා. බිත්තර කටුල ඇතුලේ ඉඳන් එළියේ ඉන්නේ වගේ නේ කතා කළාට.
ඒකට
වැඩක් නැහැ. ඔන්න ඔබ තේරුම් ගන්න.
හරි නැත්නම් වැඩක් නැහැ කියලා අතින් මේටි.
කවදාවත් අපිට හරිද වැරදිද කියන්න බෑ කටුව ඇතුලේ. කරන්න තියෙන එකම දේ කටුව බිඳගෙන යන්න. ඔය ආයතනේ මොන යන්න. ඕක කීපුව ආයතනේ එයා කරන දේ බලන්න. උඩේ නම් වැඩක් නැහැ කියන එක නෙමෙයි දැන් අපි හිතාගෙන ඉන්න එකේ බොරුව පේනවා. ඒකයි දකින්නේ. දැන් වෙලා තියෙන හිතාගෙන ඉන්න එකේ මුලාව අපිට පේන්නේ. ඒක ඇත්ත කරගෙන නේ ජීවත් වෙන්නේ. ලෝකයේ කියන එක ඇත්ත කරගෙන නේ ජීවත් වෙන්නේ. එතන තියෙන මුලාව පේන්නේ. ඒකට ඕකේ ඇත්ත ඇති හැටි දකින්න උදාහරණ උදව් කරලා තියෙනවා. ඕක තමයි අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ දැන් ඔය තියනවා කියන එක මොකද්ද? ඒක හටගන්නේ ඇයි? සමුදය ඈ හේතු ටික හටගන්න හේතු ටික. ඒක දකි. ඒක දකිනකොට ඔබේ Nirodhe පේනවා නේ අත්තංගම. එගනයි ලෝකේ Nirodhe කියන්නේ. ඇයි අපි නිත්‍ය කරලා තියෙන්නේ නිත්‍ය නැති එකකට? නিত্য සංඥාවෙන් අරන් තියෙන්නේ නিত্য නොවන දෙයක්. ඒක. මේ පැහැදිලි නැති නේද ඒක තමයි. ඒක දැන් අපි දැන් මේ පූසා කෑ ගහනවා ඇහෙනවා නේද? දැන් ඒ සද්දේ ඊට කලින් තිබුණාද ඒ සද්ද? එහෙන මොහොතේ තිබුණාද? තිබුණා හින්දා නෑ හුනේ නේ. එහෙන මොහොතේ තිබුණා. ඊට පස්සේ ඒක තියෙනවා. නෑ නේ. දැන් ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හටගත්තේ ඒ හටගන්න හේතු හේතු නැහැ. ආයෙත්
හේතු
කරලා. අපි දැන් ඵලය හේතු වලින් වෙන් කරලා ඒ සද්දය එක නිත්‍ය කරලා. හරි. හේතු වලින් වෙන් කරලා. හේතු නැතුව අරකට තියෙන්න පුළුවන්. හරි. දැන් ඒ ඵලය හටගන්න සමුදය දැක්කේ නැහැ. අරක නිත්‍ය කරපු ගමන් සමුදය දකින්නේ. සමුදය දැක්කම නිත්‍ය කරන්න බෑ. හේතු එදෙන හින්දා එහෙම පෙන්නුම් කරනවා. ඒ එතෙන්දී නුවණක් එනවා. ඊට කලින් මේක තිබිලත් නෑ, ඊට පස්සෙත් නෑ. කලිනුත් නෑ, පස්සෙත් නෑ කියන්නේ මේක පවත්වන්න බෑ. ඒ මොහොතේ විද්‍යමාන වෙනවා. ඒ හින්දා නැහැ කියන්නත් බෑ. සත්‍යයක් නැහැ කියන්නත් බෑ. තියනවා කියන තරම් වෙලාවක් ඔක පවතින්නේ නැහැ. තියනවා කියන හදනකොට නැතිලා නිරුද්ධ වෙනවා. තියනවා කියන්නත් බැරි, නැහැ කියන්නත් බැරි ඔක විස්තර කරන්න පුළුවන් විදිහක් තියෙනවා. හේතුන් හේතු නැහැ හින්දා අටක. ඒකයි හේතුඵලවාදී නැත්නම් පටිච්ච සමුප්පාදී. ඕක තමයි අනිත්‍ය දකින්න.
ඊපස්සේ නැවත පූසා කෑ ගන්නකොට කලින් කලින් ගෙදර පූසා කියන්නත්
කලින් එක ආයේ තියෙන්න පුළුවන්. ඈ කලින් සද්දය ආයේ තියෙන්න පුළුවන්. ඒ වගේ කියනවා මිසක් ඒ සද්දේ කවදාවත් තියෙන්නේ නැහැ. ඒක නිරුත්තරයි ආයේ රයතීත සද්දය. හටගත්තු සද්දේ එහෙම නේද? ඒක ආයේ ඇති කරන්න බෑ. නේද? ඒ සද්දේ ආයෙත් කරන්න බැයි නම් ඉතින් අපිට මේ කණින් අහන්න පුළුවන් දෙකම සද්දෙද එපා. ඒ සද්දේ ආයේ ඇති වෙන්නේ නැත්නම් මේ කණෙන් පුළුවන් දෙකම සද්දෙ දෙපාරක් අහන්න. දැන් මේ හටගත්තු සද්දේ එතනම නිරුද්ධ.
ඒ වගේ සද්දයක් ඕනනම් කියලා කියන්න පුළුවන් ආයේ තියෙන්නේ. ඒ අර සද්දය ආයේ තියෙන්නේ. නේද? ඒකට ඊදුන හේතු නිරුද්ධයි ඵලයක් නේද? ඒක ආයේ ඇති කරන්න බෑ. හැබැයි අපි හිතනවා ඒ සද්දෙම ආයේ අහන්න පුළුවන්. අපි ඒක නිත්‍ය කරන, නිත්‍ය සංඥාට දානවා. ඒකයි අනිත්‍ය ස්වභාවය යථාභූත බව දකින්නේ නැහැ. හේතු නැතුව ඵලය විතරක් තනිව තියෙන්න පුළුවන් කියලා වෙන් කරන එකෙන් තමයි මුලා. දැන් දේ දුන්නක් තියෙනකොට පේනකොට අපි දන්නානේ දේ දුන්න නැති වෙන හැටි ඉර එදිය වැටෙන්න ඕන අර වතුර බින්දු ටිකක් තියෙනවා නේ. එතකොට මේ දේ දුන්නක් පේන. එතකොට ඔය දේ දුන්න වෙන් කරලා ගන්න පුළුවන්ද? අපි එතෙන්ට ගිහින් දේ දුන්න ගන්න හැදුවොත් දේ දුන්නක් කවුද? හේතු නැතුව ඒක ගැන කතා කරන්න බෑ. ඵලය වෙන් කරන්න බෑ හේතු නැතිව. එතකොට දැන් දේ දුන්නක් තියනවා කිව්වොත් වෙන් කරලා ගන්න පුළුවන් වෙන්න ඕන. අර හේතුන්ගෙන් තොරව එහෙම බෑනේ. නේ දේ දුන්න නැහැ කියන්න පුළුවන්. නැත්තම් තේ නැහැ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ. අන්න ඔය ඔය ඒ දෙකම දෘෂ්ටි දෙකක්. කියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. કોઈ දෘෂ්ටි දෙකටම අහු වෙන්නේ නැතුව පටිච්ච සම්පන්න බව මේ තියෙන. හේතුකක් තියෙන. හටගන්න සබහා. හේතු නිදන නිසා විද්‍යමාන. මේ කොමහතක විද්‍යමාන වෙන්නේ මේ මොහොතේ දෙන හේතු. ඒවා එහෙම්මම නිරුද්ධයි. ඊළඟ මොහොතේ ඒකම විද්‍යමාන වෙන්න බෑ. ඇයි? වෙන හේතු ටිකක් නේ දැන් එන්නේ. අර පහනේ දැල්ලා වගේ. ඒක මොහොතක තෙල් ටිකක් ඊ ටික ඊ දැල්ලලා නේ එක දැල්ලක් එන්නේ. ඒකට ඒ දැල්ලටම ආයේ එන්න බෑ. මොකද ඒ හේතු ආයේ දෙන්නේ නැහැ. තෙල් ටික පිච්චිලා ඉවරයි. ඉරෙත් අලුත් කැරේ. අලුත් දැල්ලක් හට ගන්නා මිස අර දැල්ල ආයෙ ගන්න බෑ. ඒ නිරුද්ධයි. මේ මොහොතේ දැල්ල නිරුද්ධ වුණාම මේ මොහොතේ දැල්ල ආයෙ ඇති කරන්න බෑ. ඇයි? ඒ තෙල් ටිකක් නිරුද්ධයි, ඉරෙත් නිරුද්ධයි, දැල්ල ඒ නිසා හටගත්ත ඵලයක් නිරුද්ධයි. ତତ අපි යෝක එක දැල්ලක් කරන්නේ අපේ තියෙන මුලානේ. නිත්‍ය කරන්නේ. පැවැත්මක් දෙන්නේ අපේ තියෙන මුලාව. නිත්‍ය සංඥාවට වෙන. හැබැයි භූත බව තමයි අනිත්‍ය බව. අනිත්‍ය කියන්නේ හේතුණුත් අනිත්‍යයි. එහෙනම් ඒ නිසා හටගන්න ඵලයක් කොහෙත් අනිත්‍යද නේ? නැවක දකින්න මොකද? ඵලය කොහොමත් සංකත ධර්මයක් නේ. හේතුපත්යෙන් සකස් වන දෙයක් නේ. අපි හේතු කියන ඒවත් සංකත. ඒක හේතුවක් කිව්වත් ලෝකේ තයික දෙයක් නේ. ලෝකේ තයික ඔක්කොම හේතුපත් වෙන හට ගන්න සංකත දේවල්. සංකත දේවල් කවදාවත් නිත්‍ය කරන්න බෑ. නිත්‍ය කළානම් කරන්නේ අපේ මුලාවෙමයි. හැප්ප ඇති හැටි දැකලා නෙවි. ධර්මයෙන් දැකලා නෙවි. සසරේ ආපු පුරුද්දට දාලා අවිද්‍යාව මුලාවට අහුවෙනවා. ඒක කියන්නේ නිදන්න තමයි මේ ධර්මයක් අහන්න දකින්න. ඥානං පස්සං යථාභූතං. එහෙනම් හැටි පිළිබඳව ඥානං පස්සං යථාභූතං. එහෙන් පෙන්නන රූප පිළිබඳව ඥානං පස්සං යථාභූතං. ඔච්චරයි වෙන්නේ නැති. කන පිළිබඳව ඥානං පස්සං යථාභූතං. කණෙන් පෙන්නන සද්ද පිළිබඳව ඥානං පස්සං යථාභූතං. ඇත්ත ඇති හැටි අහන්න දකින්න. අහපු දෙය දකින්න පුරුදු වෙන්න. ওই දෙක આવොත් මාර්ගයට වැටෙනවා. මේ මාර්ගය තමයි ලෝකෝත්තර මාර්ගය. දෙලෝකින් ඉතර යන මාර්ගය. මාර්ගයට නොවැටුනොත් ඉතින් සසරේ යනවා. එක වැටුණොත් සසරෙන් මිදෙන ගත්තට යන්නේ ආය අපාගත වෙන්නේ නැහැ ඒකට. ඔය පොඩි වෙලාවකට හරි දකින්න පුළුවන්කම ගත්තොත් ආය සසරේ අපාගත මේ අපාගත වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ලෝකෝත්තර මාර්ගයට වටුන කෙනෙක් අපාගත වෙන්නේ. ඒ දැක්ම එන්න ඕන සම්මාදිට්ඨිය කියන එක. සම්මාදිට්ඨිය කියන්නේ ඵල නෙමෙයි. හැමතිස්සෙම හැම පේනවා කියන එක නෙමෙයි. මොනින් බලනකොට ඒක දකින්න පුළුවන් කමයි. ආයි පටලෝ ගන්න නැතුව මේක මෙහෙම කියලා දකින්න අර ප්‍රත්‍යක්ෂ ඥානයක් කියන. ඒ කියන්නේ පස්සතෝ කියන දෙන්නේ. ඒක එනකොට ඔය ධර්ම කරුණු ටික ඔක්කොම තියෙනවා ඒක. හැම එකෙම්ම තේරෙන්නේ නැත්නම් එක්ක තමයි පැහැදිලි වුණ පැත්තෙන් බලන්න. ඒ ටික මෙනේ කර කර ඉන්න. දැන් මං කියේ බාහිර දේ නෙමෙයි මේ දකින්නේ. ඇහැ හදලා දෙන ස්වභාවය දකින්නේ. ඔක වෙන්න වෙන්නේ. බාහිර ශබ්ද නෙමෙයි මේ අන් දකින්. කන සකස් කරලා දීපු ප්‍රසාද රූපේ මේ දැනගත්තේ. තනින් පටන් ගන්නකොට ඒක එච්චර අමාරු නෑ නේ කබල. ඒක ටිකක් හිතට පේනකොට ඊට වඩා ඒක නිකම්ම පේන්න ගන්නවා. එච්චර කල් මෙහෙමට රැවටිලා හිටියම් මේ හිත අවිද්‍යාවෙන් හදලා දෙන සංස්කාරවලට රැවටිලා හිටියම් ඒ නිසානේ දුක් වෙන්නේ. අපි දකින්නකොට ඒකට ඒ දුක නේද අතාරින්නේ. ලාවෙන් හදාගත්ත සංස්කාර වලින් දුක් වෙනද ඕක ටික ටික අතාරිනවා ඕක දකින්නවා කියන්නේ. ඒ කියන අත නිබ්බින්දති දුක්ඛේ. මේ හදපු දුක කලකිරීමකින් නේ මේ දුකට රැවටි ගන්න මේ දුක් වෙනවා. ඒක කලකිරීමක් වෙන මෙච්චර කල දුක් වින්ද ඒක ගැන ඒක එහෙමම අතාරිනවා. ඒක ඉබේ වෙන දෙයක්. අපි බලෙන් අතාරීමක් නෙමෙයි. කලකිරෙනකොට අතාරිනවා. චතරකල් බොරුවට ඇත්ත කියලා හිතාගෙන හිටියනේ කියලා දකින්නකොට බොරුව අතාරින්න. නැතනි බින්දති දුක්ඛේ ඒ සමග්ග වූ විසුද්ධිය අපතමයි. විසුද්ධියට අනුකේ. නව සබ්බේ සංඛාරා අනිච්ඡාති බව සියලු සංස්කාර අනිත්‍ය බව ඇත්ත ඇතිහෙටේට දකින්නේ. අදාපඤ්ඤාය පස්සති. සංස්කාර කියන්නේ ඔය එළියේ තියෙනවා කියලා හිතන දේවල් අපේ චේතනාවට. ප්‍රසාද රූපේ දිහා බලලා හිතේ තියෙන චේතනාවට කියන්නේ ඔය එළියේ තියෙනවා කියන සංස්කාර. ඒකයි සබ්බේ සංස්කාර අනිත්‍ය තියෙන මොහොතක්වත් පවතින දේවල් නෙමෙයි ඔය හිතකින් හදපු දේවල්. අනිත්‍ය අනිත්‍ය. ඒවා තියෙනවා කියලා හිතුවොත් අපි දුකටයි ගත ගන්න. පැහැදිලි නේද? සබ්බේ සංඛාර දුක්ඛාති. එතකොට මනසට අරමුණු වෙන්නේ ওই විතර කටුවේ ඇතුලේ ඉඳන් කියන දෙයක්මයි මේ ධම්ම කියලා හිතට ඊළඟට හිතන්න දෙන්නේ දෙයක් කරලා. ඒ දෙයක් කිරීම තමයි ධම්ම කියන්නේ. එළියේ තියෙන දෙයක් කරලා තමයි හිතට බාර දෙන්නේ. ඔන්න ඔය මෙහෙම දෙයක් තියෙනවා. ඕක ගැන තව ටිකක් හොයලා බලන්න. නේද? තම මන ධම්ම එයා ඒ දෙක අරගෙන හිතනවා ඔන්න එළියේ තියෙන දෙයක් ගැන හිතනවා කියලා. ඒ ධම්ම දෙයක් කියලා කිව්වට උතනක් තියෙන්නේ මේ හිත ඇතුළෙම වෙන සිද්ධියක්. අභ්‍යන්තර බාහිරයක් නෙවෙයි. ඒකට සබ්බේ ධම්මා අනාත්තාති. අභ්‍යන්තර බාහිර දෙදුවත් ආත්ම සම්මම ඉන්නවා කියලා හිතනවා. එළියේ දේ අද්දකින්. මේක මේ හිත ඇතුළෙම ස්වභාවයක් කියලා දකිනකොට මේ එළියයි ඇතුළයි කියලා බෙදන්නේ මම අභ්‍යන්තරේ බාහිරේ එළියක් කතාවක් එන්නේ නැහැ. මේ මනසට අරුණේ ධම්ම සබ්බේ ධම්මා අනාත්තාති. ඇත්තටි හැටියට දකින්න. එතකොට අතන ඉබ්බින්ද තී දුක්ඛේ රැවටිලා හදාගත්තු දුක කල කිරුණාතයි ඒ සමග වූ විසුද්ධිය තමයි නිකනට පාරකි. ආයතන වලට රැවටිලා තින්නේ හිතෙන්. හිත සකස් වෙන හැටි මේ බැලුවේ. ආයතන ගැන බැලුවා කියන්නේ හිත සකස් වෙන හැටි
බැලුවා.
ආයතන නිරෝධේ පේනවා එතකොට. සලායතන නිරෝධේ තමයි නිබ්බාන. නිවන කියන්නේ. සලායතන නිරෝධයක් කියලා දෙයක් තියෙනවා. ඔක තේරුම් ගන්න බෑ නිකන් හිතන්න. කොහොමද මේ ආයතන හය නිරෝධ වෙන්නේ කියලා. ආයතන හයට රැවටෙන එක නවතිනකොට ආයතන හය නිරෝධ වෙනවා. ඒ බාහිර ඒවා තියන කන්නේ ආයතන ටික ඕනේ. බාහිර ලෝකෙ පිළිගන්න කන් තමයි ඒක අද්දකින්න ආයතන හොන්නේ. ඒක බාහිර රූප වලින් තොර වෙනකොට ඇහැක් වැඩක් නැහැ, කනක් වැඩක් නැහැ. ඒක නිරෝධ වෙනවා. එකයි අරගේ යුගල වශයෙන් ඉඳෙන්නේ. එකක් නැති වුණොත් අනික නැති. ඒක අපිට ඇහැ නැති කරන්න පුළුවන් නම් ඇහෙන් සකස් කරලා දෙන රූප ටික නැකිලා යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඇහැ නිරුද්ධ වෙනකොට ඇහැ නිසා පෙන්නන රූප ටික නැකිලා යනවා විරජ්‍යති කියන වචනයෙන්. ඇහැ නිරුක්ත වෙනකොට ඇහෙන් පෙන්නන රූප මැකිලා යනවා මැකී යනවා විරජ්‍ය. කන නිරුක්ත වෙනකොට කනෙන් හදලා දීපු ශබ්ද ටික මැකිලා යනවා. මේ අභ්‍යන්තර ආයතන ටික නිරුක්ත වෙනකොට වැඩක් නැති වෙනකොට ඒ වයින් හදලා දීපු බාහිර ආයතන ටික අරමුණු ටිකත් එහෙමම මැකිලා යනවා. ඔය තමයි ලෝක නිරෝධය. සලායතන නිරෝධය කිව්වත් ලෝක නිරෝධය කිව්වත් දුක්ඛ නිරෝධය කිව්වත් ඔය තේරම එකයි. ලෝකෝත්තර වෙනවා කියන්නේ ඕක. නිවන් මාර්ගයට වැටෙනවා කියන එක ඒකට තමයි පැහැදිලි වෙනවා. කරන්න තියෙන්නේ
මුදෝදේ නිරෝධයේදී වෙන්නේ ඒකවදුරටත් අර විඥාණය පරිහරණය කරන්නේ නැති වෙන
මායාකාරී විඥානේ පරිහරණය කරන්න මායා විඥානේ ක්‍රියා මට්ටමින් පරිහරණය වෙනවා.
يعني ස්කන්ධ ටික තියෙනවානේ. ස්කන්ධ පරිහරණය
පෙන්නුම් කරන අපේනුම් කරන්නේ ග්‍රහ රූපය. ඉදී දින රූපයන් නෙවෙයි. ඉදී තියෙන රූපේ මනසෙන් මුලාවෙන් හදපු රූපයන්. නේද? ඒක ලෝකේ නිරුද්ධ වෙන. මෙච්චර කල් ජීවත් වුණ ලෝකේ නිරුද්ධ වෙන. මොකද ඒක මුලාවෙන් හදපු ලෝකයක්. විඥාණය එතකොට අනිදස්සනයි. මෙච්චර කාල දර්ශනය කරපු රූප දර්ශනය කරන්න බෑ. මුලාවෙන් කියපු කතාව විශ්වාස කරනකන් දර්ශනය කරන ටික ප්‍රඥාව එනකොට හැකිලා යනවා. ඒක පෙන්වන්න බෑ. ඒ විඥානේ එතකොට පිහිටන්නේ නෑ. ඒ විඥානයට කියන අනිදස්සන විඥානය. මුලාවෙ ඉන්නකන් තියෙන දර්ශනය කරන විඥානය. රහතන් වහන්සේගේ විඥානේ අනිදස්සන. දර්ශනය කරන්න බෑ තව දුරට. දර්ශනය කරපු ටික මුලාවෙන් හදපු දේවල් නะ. මුලාව නැති වුණ දවසට මොනවද වෙන්නේ?
ඒක රහතන්
වහන්සේ වෝ සකස් වීමක් නෑ. තව දුරටත් සකස් වීමක් සංකාර ඉවරයි. සබ්බ සංකාර සමතෝ. මම නිවනට දෙන වචන.
උපතේ සෝතදීසේ නිබ්බාණය අපදීසේ නිබ්බාණය කියන එක ඇත්තටම
දැන්නේ. ඒකයි අරසුදගෙන තියෙන අදහසක්.
සියසන් සම්මානසෙත් ඒක ඉස්සෙල්ලම ගොඩනඟන්න පැහැදිලිුන්නේ.
ඒක කියන්නේ තියෙන ස්කන්ධ මට්ටම තියෙනවා. ඒ කියන්නේ ධාතු ස්වභාවයක් තියෙනවා මිස ඒ වගේ කාම වස්තු කරන ස්වභාවයක් යෙදෙන්නේ නැහැ. කාම ධාතුයි කාම ලෝකයි කියලා කියන්නේ. ලෝකෙට අයිති ඒව හදන්න බෑ. විඥානෙට මේ කාම ප්‍රසාද රූපයක් දර්ශනය කරන මට්ටම තියෙනවා. ප්‍රසාද රූපෙන් වැඩක් ගන්න බෑ. ඒක විනා ඡාය මාත්‍රයක් විතර. ප්‍රතිබිම්බයක් විතරයි. ඒකෙන් වැඩක් ගන්න පුළුවන් රූපයක් නෙවෙයි දැන් දර්ශනය කරන්නේ. අපි මෙච්චර කල් මුලාවෙන් හදන රූපේ නෙවෙයි. ඒක ඒකට ඇලෙනවද ගැටෙනවද? කාටවත් වැඩක් ගන්න බැරි, තමන්ටත් වැඩක් ගන්න බැරි එකට ඇලෙයිද ගැටේ? දර්ශන මාත්‍රයක් විතරයි. එතකොට අන්න දැක්ක විතරයි දිත්තේ දිත්තේ නැහැ. මෙතේ
එතන දැන් රහතන් වහන්සේගේ ස්කන්ධ ගැන කතා කරන්නේ අපිනේ.
ඔය එහෙම එකක් තියෙනවා. අපි ලෝකෙට අයිති දෙයක් නෙයි දැන් මේ වෙලාව තාක්ෂණ දෙයක් කතා කරන්නේ.
ඒ වගේ ඉඳලා වරනකොට මේ
පවතින අර මට්ටමේ ආයතන ටිකෙන් බලනකොට
පවතින
ආයතන වල ප්‍රශ්නය දෙන්නේ.
ශුන්‍යයි.
අර හදපු ටික ශුන්‍ය. මුලාවෙන් හදපු ටික ශුන්‍ය. මතක තියාගන්න ශුන්‍ය වෙන්නේ ලෝකෙ පවතින ස්වභාවය නෙමෙයි. මුලාවෙන් හදපු ටික.
පවතිනවා
කියලා අපි හිතාගෙන ඉන්නේ මුලාවෙන් හදපු ටික. අනේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ශුන්‍යයි ඩායි. ඇත්ත දකිනකොට බොරුවෙන් හදපු ටික මැකිලා යනවා කියන්නේ ඒක. ඒකයි අපන්නාසේ දකින්නේ කොහොමද කියලා හිතන්න කලින් මේක ටිකක් කරගන්න. පේන මට්ටමකට මෙනෙහි කර කර ගන්න ඕන මේ ආයතන මේ මට්ටම මේ මට්ටම. එතකොට ඊට වඩා දකින්න ශක්තිය එනවා. මොකද වැඩෙන්නේ ප්‍රඥාවනේ. ඒතර මේ මට්ටමේ පේන මට්ටම නෙමෙයි අරක ටිකක් ඔබ වැඩෙනකොට ප්‍රඥාව වැඩෙනකොට ඊට වඩා ගැඹුරකින්
තියෙනවා.
ඒක තමයි විදර්ශනා කරන්නේ. විදර්ශනය කරනකොට ප්‍රඥාව වැඩෙන. ප්‍රඥාව වැඩෙනවා කියන්නේ මොහේ දුරු වෙන. මුලාව මොඩකම දුරු වීම තමයි ප්‍රඥාව වැඩෙන. ප්‍රඥාව උපරිමයටම ආවහන් දකින්න දැක්ම මුලාව ඉඳන් තේරුම් ගන්න අමාරුයි. විතර ගැටුවේ ඇතුලේ ඉඳන් තකුගෙන් එහා පැත්තේ ලෝකෙ ගැන කතා කරන එක ටිකක් අමාරුයි.
තැන්කේ
ඉන්න මාළු වගේ. අම්මාරි. තැන්කේ ඉන්න මාළු වගේ. තැන්කේ රතු පාට වීදුරුවක් තිබුණත් ඒකත් එක්කම ලෝකේ රතු පාටයි කියන මට්ටමේ. හරි පැත්තේ නිල් පාට වීදුරුවක් දාලා දෙන්නොත් එයාගේ ජීවිත කාලෙම ඒ පැත්තේ තියෙන්නේ නිල් පාට දෙයක්. ඉතින් එයා ඔක ගැන කතා කරන එක මේ තැතියදී කිව්වට තේරුම් ගන්න ශක්තිය නැහැ. තැතුණා තේරුම් ගන්න ශක්තිය නැහැ. එහෙම දෙයක් තියෙනවා. අපි අරකටම දාලා බලන්න හදනවා. අපි දන්න වේද? ඒකට තමයි රහතන් වහන්සේ ගැන ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ ආයතන මිදෙන මට්ටමකින් බලුවොත් එතකොට ওই ප්‍රශ්න නිකන්ම යෙදෙන්නේම නැති වෙනවා. මේ ලෝකේ ගැඹුර තමයි ලෝකේ ඇති වෙන්නේ නැති වෙනකොට ශරීරය ඉක්ුත් ඇති වෙන්නේ නැහැ. ශරීරෙත් ලෝකෙටයි දෙන්නේ. ඒ වගේ තින් මේ හිතාගන්න අමාරුයි ගෝචර වෙන්නේ. ශරීරේ පායතන වලින් හදාගත් එකක් කියලා නිකන් හිතෙන්නේ නැහැ. ලෝකෙටයි දෙන්නේ. ලෝකිතයි දේවල් හදලා තියෙන්නේ ආයතනවල දැනගෙන තියෙනවා. ඒකෙන් මිතුන දවසට අපි ශරීරයට වෙන දේවල් කතා කරයි. එවන් දෙන්නේ දැන් වතුරට වෙන බල්ලම් බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවනේ. උගේ මානසිකයත් ඒක. ඌ දැනට බල්ලා ගැන ප්‍රශ්න කරයි. ඕක සැර බල්ලෙක්ද හොඳ බල්ලෙක්ද බොබෙක්ද අරවා මේව රටේ නැති ප්‍රශ්න අහන. ඒ බල්ල මුලාවෙන් හදේවිද කියලා දැනගත්ත දවසට අර ප්‍රශ්නයයි තියෙන්නේ. මොනව වැඩක් තියෙන්නේ? අපි රූපේ පිළියරන් අහන ප්‍රශ්න. රූපේ ඇත්තදී ඇති දැක්ක දවසට යෙදෙන්නේ නැහැ. මොකද රූපේ නිරුද්ධ. රූපේ අදලා තියෙන්නේ මුලාවෙන්. රූප සමුදය සත්‍ංගමයයි දැක්ක දවසට රූපේ ප්‍රශ්න ටික ඉවරයි.
දැන් බල්ලගේ ප්‍රශ්නේ තියෙන්නේ. බල්ලා දැන් වතුරට ඉන්නකොට ඌ පැන පැන දුරනවානේ. දැන් ඌ වතුරට ගලු කරත් පොරගයි රූපේ.
සත්‍ය අවබෝධ වෙන ගමන් එදාට පස්සේ ඒකට රැවටෙන්නේ. ඒ රැවටෙන්නේ නැතිකොට රැවටීමෙන් නිසා තියෙන ප්‍රශ්න ටිකක් දුරු වෙනවා ඒක.
ආදම්බරමනේ කතාවගේ.
ඔව්. මොඩේට පේන්නේ නැහැ. රජිරුවන්ගේ ඇඳුම.
සීතාවරකට.
ඒ දැන් ඔය තත්ත්වේ රහතන් වහන්සේගේ තත්ත්වය ගැන නිකන් දලා අවබෝධයක් ගන්න පුළුවන් උපමාවක් තමයි මේක. මොකද අපිට ඒක දකින්න ශක්තිය නැහැ. දකින්න ශක්තිය එන්නේ අර සම්මාදිට්ඨියෙන් ප්‍රඥාව වැඩෙනකොට. ඒක කියන්නේ ආයතන වලින් මිදෙනකොට තමයි දැකීමේ ශක්තිය. එතකන් අනුමාන ඥානය විතරයි. අපි ධර්මයට අනුව මේක බලනකොට නම් පොඩි අදහසක් පේනවා. නේද? මෙහෙම වෙන්නේ ඇති. කියලා. ඒකට දැනට තියෙන්නේ ඉතින් ඉගෙනගෙන දීපු උපමා ටික විතරයි අපිට හිතා ගන්න තියෙන්නේ පහන් දැල්ල. වැඩි දෙයක් දැල්ලක් තියෙනවා කියලා හිතාගෙන අහන ප්‍රශ්න ටික දැල්ලෙන් ඇත්ත තත්ත්වය දැකලා දැල්ලෙන් නිදුන දවසට ඒකයි එදෙන්නේ. ඔය දැල්ල කොහෙන්ද ආවේ? ඉතින් ඊට පස්සේ කොහෙද යන්නේ? මේ ප්‍රශ්නේ දැන් නෑ දැල්ලේ ඇත්ත දකින්න වෙනාට. මුලාව තියෙන කෙනාට මේ ප්‍රශ්න ටික තියෙනවා. දෙයක් කරගත්තහම ප්‍රශ්න තියෙනවා. දෙයක් කරගන්න බැරි හේතුපතින් හටගන්න දෙයක් මට්ටමක් කියලා දැක්කහම පටිච්ච සමුප්පන්න දෙයක් කියලා දැක්කහම දෙයක් කියන්නේ පවතින දෙයක් අර්ථයෙන් නෙමෙයි පටිච්ච සමුප්පන්න ස්වභාවය. එදාට අර දෙයක් කරගෙන අහපු ප්‍රශ්න ටික නැති. එහෙනම් තමයි ඒක දකින්නේ. ඒව ගැන වැඩි ඉතින් හිතන්න යන්න ඕනේ. හිතලා බැලුවා කියලා වරදක් නැහැ. කැටලෙන්නේ මේ 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 ප්‍රඥාවෙන් තේින් නැති හින්දා කියන එක එන්නව. නැතු කිසිම පැටලීමක් නැහැ. තේරුම් කරන්න බැරි වෙන්නේම මේ ප්‍රඥාවයි අපේ කරන්නේ. ධර්මයේ අඩුවක් නෙමෙයි. සලායතන නිරෝධහා කියන එක කියලා තියෙනවා. පස්ස නිරෝධහා කියන එක කියලා තියෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට ඒ නිරෝධයි කියනවා. අපි ඒකේ අදහස් දෙන්නේ අපිට තේරුම් ගන්න බැරි වෙනවා. නැහැ, රහත් වුණාම නිරෝධ නැහැ ওই ටික තියෙනවා කියලා කියන්න යනකොටම තේරවනේ අඩුවක්. ධර්මයේ මෙහෙම පැහැදිලිව කියනවා මේක තේරුම් කරන්න බැරි හින්දායි ඔය අලුත් මත ටිකක් හදන්නේ. එතෙන්දි තමයි අර සෝපාදිශේෂ නිබ්බාන කියන එකට එක එක මතින් හදලා කියනවා මේ ලෝකෙට අහු වෙන්න මොනවා හරි කියන්නත් එක. ඒකට හදමු මත ටිකට අපිත් අහු වෙනවා අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතුව ඕක ගැන බලන්න ගියම ලෝකේ තයිති මට්ටමින් විස්තර කරන්න ගිහිල්ලා තමයි මේකට අහන්නේ. මේ දැක්ම එනකොට මේ ප්‍රශ්න යදෙන්නේ. ඒක ඇකියන් දැන් සක්කාය දිට්ඨියෙන් අහන ප්‍රශ්න ටික තියෙන්නේ සක්කාය දිට්ඨිය නැති වෙනවා. මම අතීතේ හිටියද කොහොම වෙලා හිටියද කවුරු විදිහට හිටියද ඔය ප්‍රශ්නේ දෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකම්. අනාගතයේ කවුරු වෙයිද කොහොම වෙයිද වගේ ප්‍රශ්න එන්නේ සක්කාය දිට්ඨිය තියෙනවා. මේ මොහොතේ කවුද, මේ මොහොතේ මොන වගේද, කවුද අරවා මේවා ප්‍රශ්න ඉදින්නේ සක්කාය දිට්ඨිය තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය නැති වුණාම මට්ටම ඒක හිතා ගන්නවා මිසක් ඒක සක්කාය දිට්ඨිය ඉන්න කෙනාට ඒක දෙන්නන්න අමාරුයි. මොකද එයා ඒ ප්‍රශ්න ටිකම අහනවා. එතකොට මට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැතිනම් මට මොකද වෙන්නේ? මේ ඉන්න මට මොකද වෙන්නේ? අහනකොට දැන් කර ඒව උත්තර දෙන්න බෑ. එම්ලාෙන් දෙයක් හදාගෙන අහන ප්‍රශ්නවලට අර බල්ලා වතුරට තල්ලු කරන එක තමයි කරන්නේ. ඉතින් බලාගන්න. වතුරේ ඉන්න බල්ලාගෙන ප්‍රශ්න අහනකොට ඔන්න වාම ගිහින් බලාගන්න කියලා තල්ලු කරලා. එතකට ප්‍රශ්න ටික ඉවරයි. ඒකයි ප්‍රඥාව පැත්තට තල්ලු කරන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. අදාළව සාකච්ඡා කරමු. කොට මහා ගැටලු නෑ නේද? දකින්න දකින්න ප්‍රශ්න අඩු වෙනවා. ඒ ඉස්සර තිබුණ ප්‍රශ්න අඩුයි නේද? මුලින්ම එනකොට අහපු ප්‍රශ්න. දැන් මේක ඒකද අහන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි වෙනස වෙන්නේ. මේ කියන්නේ ප්‍රශ්න කරන්න එපා කියන එක නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්නකොට ඉස්සර ටිකක් රෙකෝඩින් එකක් එහම අහලා තර ඒ දවස්වල මොනවද ඇහුවේ කියලා හිතෙනවා නේද? නැත්නම් වෙන කෙනෙක් ඇවිල්ලා දැන් අලුතෙන් එක්කෙනෙක් කියලා අර ටික අහනකොට මේ මෙයා මොනවද අහන්නේ? එහෙම ඒක එහෙම හිතන්න හොඳ නැහැ. ඒක අපි ඒකට දකින්න විදිය තේරුම් ලැබෙනවා මිස එනට එක්කපාරට හිතන මේ අනුකම්පාවක් කියනවා. තාමාර ටැංකියේ ඉන්න මාළු වගේ නේද කියලා. නේද? එහෙනම් තමයි ඉතින් මේ බුදුහාමුදුරන්ට ඉතින් අපි යන ඔච්චර අනුකම්පාවක් කියන්නේ නැහැ. සත්‍යවේ දුක් විඳින සත්‍යවේ මුලාව මොඩර්න් හොඳයි එහෙනම් අපි අවසන් කරමු නේද? අමාරු වුණාට ඔය ගැන හිතන්න ඕන. අපට ගැලවෙන්න පුළුවන්. ඔව්. තේරුන්නේ නැහැ කියලා බය වෙන්නත් එපා. මේ මහා ගැඹුරු දේවල් නෙමෙයි.
අදහස් කරන්නේ මොකද්ද? කුසලය කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එකෙන් මම උත්තරේ දෙන්න තියෙනවා.
පින කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ අය පින් කරහන් දුගතියේ යන එක නවත්තලා සුගතියේ යන්න පුළුවන්. ඒක පැත්තකින්. ඒ කියන්නේ පින්කට හොඳ ප්‍රතිඵල ලැබෙනවා, පවට නරක ප්‍රතිඵල ලැබෙනවා. ඒකෙන් පින් පව කියන්නේ. හරි. හැබැයි පවුන කර පින් කළා කියලා සසරෙන් ගැලවෙන්න බැහැ. දිව්‍ය ලෝකේ ගියා කියලා දුක් කෙලවර වෙලා නැහැ. සසර දුකේමයි ඉන්නේ. පින කියන්නේ දුකෙන් මිදෙන මාර්ගය නෙවෙයි. හරි. කුසල් කියන්නේ අකුසල් යටපත් කරන දෙයක්. කුසල් යෙදෙනකොට සම්මා දිට්ඨිය එනවා. තන යෝනිසමනති කාර්යකත්තට ටික ටික එනවා. කුසල මොනවද? කුසල මූල මොනවද? අකුසල මොනවද? අකුසල මූල මොනවද? ඕක දන්න කෙනාගේ සම්මාදිටිය තියෙනවා. තන යෝනිසමනති කාර්යයේ යෙදෙන්න ගන්න. ඉතින් එක එක ගැඹුරක් තියෙනවා. මූලිකව එතකොට අර මාර්ගයට වැටීමක් වෙනවා කුසල් වල කුසල් ගැන දන්න කෙනා. ඒක නොදන්න කෙනා පිම්පව් කර කර ඉන්නවා සසරේ යනවා. යාට හොඳ ප්‍රතිඵල ලැබෙන දිවි ලෝකෙ යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකවලත් යන්න පුළුවන්. හැබැයි දුගතියෙත් යනවා. ඒක නම පින් කුසලයක් කරගන්න පුළුවන්. කුසලයක් කරගන්නේ මේ පිනෙන් මට මේ සැප ලැබේවා කියන එක නෙවෙයි. කර්මඵල දැන ගැනීමම නෙවෙයි. කර්මඵල දැනගත්තාම එන්න ඕන අවබෝධයක්, ඕකටත් ඵලයක් තියෙනවා, මාව සසරේ ගෙනියනවා. ඕකෙන් මිදෙන්න මෙන්න මේ පින හේතු ආසල වේවා කියනකොට ඊට වඩා මාර්ගය දෙත්තට ඉන්නේ. මේකත් සසරේ මිදෙන්නම හේතු වෙනවා. එහෙනම් ප්‍රාර්ථනාවක් කරගන්න. ප්‍රාර්ථනා කළත් නැතත් ඒ අවබෝධය එනවනම් සෝබන චෛතසික වලින් මතක තියාගන්න සසරේ ගෙනියනවා. හොඳ විපාක ලබා දෙනවා, හොඳ උත්පත්ති ලබා දෙයි, හොඳ ප්‍රතිකාර ලබා දෙයි. හැබැයි සසරේ ගෙනියනවා. සසරේ ගෙනියනවා කියන්නේ මතක තියාගන්න පංච උපාදානස්කන්ධ හදන්නේ. පංච උපාදානස්කන්ධ තමයි කියන්නේ දුක් රස කරන. ඥානං පස්සං යථා භූතං නෙවෙයි. ඇත්තටියෙදි දැකලා නෙවෙයි. යම් කිසි මට්ටමකට දකිනවා. ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙනවා. අම්පල විශ්වාස කිරීම. අම්පල විශ්වාස කිරීම මදි සසරෙන් නිදේ. චතුසත්‍ය සම්මාදිට්ඨියට එන්නේ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට. සිත්තික වර්ග කළාට සසරෙන් මිදෙන මාර්ගයට වැටුන්නේ. දැනගන්නවා මේ සිත් හදුවත් මේ ප්‍රතිඵල තියෙන මේ විපාක තියෙනවා නේද? මේ සිත් හදුවත් මේ දැන් හොඳ විපාක තියෙන ඒව මොනවාද, නරක විපාක තියෙන ඒව මොනවාද කියලා දැනගන්න. දැනගත්තට ඒක කරන එක නවත්තන්නේ. ඒවත් හැදෙන්න හේතු දරගෙන ඒ හේතු වෙන් කරන පැත්තට එන එක තමයි කුසලය වෙන්නේ. කුසලය කියන්නේ කුසලතාවයක්. කුසලතාවයෙන් නෝන සසර යන එක නවත්තලා අනිත් පැත්තට හරවන්න. නිවන පැත්තට හරවන්න. කින කියන්නේ පුණ්‍ය කියනවා මිසක් ඒකට කුසලතාවයක් කියන්නේ. සැපලෙනවා තමයි. ඒක ඒක සාපේක්ෂ සපකේ යන්නේ සපකේ යන්නේ දුකේ අඩු බවක් නිසා සප නෙමෙයි. ඔය කියන්නේ සප. දුකේ අඩු බවට අපි සප කියලා කියනවා. නේද? දැන් ඔන්න මොකක් හරි ලෙඩක් තිබිලා සනීපයි. ඔළුවේ එක්කමක් තියෙනවා පදට. ඔබ සනීප වුණත් සැපයක් නැහැ. සැපක් තියනවා නේද? හරි. ඇයි? ඔලුවේ එක්කම තියෙද්දි දුකයි. හරි. අපට ඔලුවේ එක්කම නැති වුණා නම් අපි හරි සැපයි කියලා හිතනවා. දැන් අපට ඒ සැප තියෙනවා. දැනුත් නැහැ නේ ඔලුවේ එක්ක. කැක්කුව තිබිලා කැක්කුව අයින් වුණා හරි සපයි කියනවා. ඒක දැනුත් නැහැ. මේ මට්ටම. ternary. අර දුකේ අඩු බව නිසා සපක් කිව්වා මිසක් ඇත්ත සප නෙමෙයි. දැන් ඒ සප වින්දින්න කියලා ආයෙ ඔලුවක කොමක් හදාගන්නවා. සනීප උනන් තියෙන සප වින්දින්. ඔලුවක කොනම ඍතුාලයක් හදාගන්නවා කිව්වා. තුාලේ සනීප උනන් දැපයි. ඒ සැප විඳින්න කියලා ආයි තුවාලයක් හදාගන්නවා. ඒ තුවාලේ සනීප වුණාම සැප විඳින්න ඉස්සෙල්ලා තුවාලයක් හදාගන්නේ නෙමෙයි.
පතන අර පොඩි ඒ කියන්නේ අපි සැප කියලා හිතන්නේ දුකේ අඩු බවට මිසක් ඇත්ත සැපට නෙමෙයි. ඒකත් පංච උපාදානස්කන්ධ මට්ටමකට තමයි ඒ මුලාව හිඳ සැපයි කියලා හිතන්නේ. අර පළ ගැටිය දැල්ලට සැපයි කියනවා. උදාහරණ මේ සත්‍ය උපමා කරන්නේ පළ ගැටිය විදිහට දැල්ලට පනින පළ ගැටිය. දුක් දෙයට සැපයි කියලා හිතනවා. ගැඹුරින් බැලුවහම ඒ සැපේ තියෙන්නේ දුක කියලා පේනවා පංච උපාදානස්කන්ධයෙන්. සැපක් කියලා අරන් තියෙන මංජ උපාදානස්කන්ධය. අපලඟ තියෙන දෙල්ල දෙකයි කිව්වා වගේ. ඒකේ දුක දකින්න උට ප්‍රඥා නදීම නැති. ඒකේ වෙනසක් තියෙනවා. ඒ ලෞකික මට්ටමේ වෙයි වැඩි හිර වෙන්න එපා මේ ලෝකෝත්තර පැත්ත. දකින්න කොට ඒක පේනවා. ටික ටික මෙනෙහි කරන්න බලන්න සම්මාදිටියට. හොඳයි එහෙනම් අවසන් කරමු නේද. මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් මේ සේනසේ දෙයක් නෙමෙයි. ඕක අහලා පොඩ්ඩක් යාන්තම් අනුමාන ඥානයක් ආවත් අර දුක්ඛන්දරාවකින් මිදෙන පැත්තකට වැටීමක්. තර මේවා තමයි ඔය දාන සිය ගානක් දුන්නත්පත් වඩා සුළු මොහොතක් මෙන්න මේවා මෙහි කළොත් එන ආනිසංස කෙලවරක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා ආනිසංස. කුසල් නිවන් ලැබෙනකම්ම ඵල දෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල. මේවක් කොම් තින් අනිවාර්යෙන් සැප විපාක ලැබෙනවා ලෞකික පැත්තෙම. ඒකට කුසල් වෙනවා. ඉතින් සතුටු වෙන්න මේ පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවි සුව වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්ලව සමහත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන්න අපසවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නව නම් අරක තැනක ඉපදිලා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනා කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බානපත් කියා පිට මේ මාර්ගයෙන් ඉවතට අදින ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පහ. එගින් ධර්ම මාර්ගයේ පෙන්වල දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙනවා මේ පිං හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් කියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් කියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් කියා. දැන් මුලාව හිඳ කරන සංකාර අවිද්‍යාපච්ච සංකාර ඒවයි ස්වභාවයෙන්ම විස්තර කළා. ඒ ගාතකකින් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. දැන් අවසන් කරමු. අතන අර පොත් ඇති තියෙනවා.